ಗರು ಸಾರಥಿ ದುಷ್ಮಂತ ನಿಯೋಜ್ಯಮತ್ತುಮ
ಗರು ಮೂಲಾಸನಾರೂಢ ಮಂತ್ರಿತುಮಣಿ ವಿಶೇಷಮ್ಮ ಅದ ವ್ಯಾಶೀರ್ಷ ಕೀಪ್ಯಾಕ್ ಗನ್ನ ವೇಲಾವೇ ಬುದ್ಧ ಶಾಸನ ಅಮಾತ್ಯಾಂಶೆ ನಿಯೋಜ್ಯ ಅಮಾತ್ಯವರ ಹೆಟಿಯಟ ಪಹುಗಿಯ ವಸರಗವಾಗಿ ಕಾಲೇ ಅತುಲತ ಎತ್ತರಮ ಅಮಾತ್ಯಾಂಶೆಟ ವಿವಿಧ ಅಭಿಯೋಗ ಗಟಲು ತಿಬುನ ನಮೂ ತೇ ಸಿಯಲ್ಲಮ ಮಂಗಿತಾನೆ ಸಾರ್ಥಕವ ವಿಸಂದಗೇನ ರಟೇ ಶಾಸನೀಯ ಚಿರಸ್ಥಿತಿಯ ಆರಕ್ಷಾಕರಗೇನ ವಸರ ದಿದಾ ಸುನ್ಸಿಯಕರ ವೆಡಿ ಕಾಲೆಯಾಕ್ ಬೌದ್ಧಾಗಮ ಆರಕ್ಷಾಕರಗೇನ ಅಪು ಜಾತಿಯಕ್ ಹೆಟಿಯಟ ತವತ್ ವಸರ ದಿದಾಸ್ ಪಾನ್ಸಿಯ ಕಾಲೆಯಾಕ್ ಬೌದ್ಧಾಗಮ ಆರಕ್ಷಾಕರಗೇನ ಇದಿರಿಯಟ ಯಾಮೆ ವಗಕೀಮೆತಿ ಮಂಗಿತಾನೆ ಅಪೇ ರಟೇ ತಿಬೆನ ಸುವಿಶೇಷೀಮ ಅಮಾತ್ಯಾಂಶಯಕ್ ತಮೈ ಬುದ್ಧ ಶಾಸನ ಅಮಾತ್ಯಾಂಶೆ ಅಪಿ ದನ್ನೋ ಅಪೇ ರಟೇ ಇತಿಹಾಸ ಗೆನ ಕಲ್ಪನಾ ಕರಲ ಬಲನಕೊಟ್ಟ ಮೇದು ಮಹಾರಾಧನ್ ವಹನ್ಸೆಗೆ ಆಗಮನೆಯ ತೆಕ್ಕಲ ಬೌದ್ಧ ದರ್ಶನೆಯ ತೆಕ್ಕಲ ಅಪೇ ರಟ ಸುವಿಶೇಷಿ ಅಂದಮಟ ವಿನಸ್ವೀಂ ರಾಶಿಯಕಟ ಲಕ್ಕುಣ ದೇಶಪಾಲನ ಸಾಂಸ್ಕೃತಿಕ ಮೇ ಹೆಮ ಪ್ಯಾತ್ತೆಮ್ ಅಪೇ ರಟ ವಿನಸ್ವೀಮಕಟ ಲಕ್ಕುಣೆ ಬೌದ್ಧ ದರ್ಶನೆಯ ತೆಕ್ಕಲ ಎನಿಸ ಬೌದ್ಧ ದರ್ಶನೆ ಹೆದಿಚ್ಚ ರಟಕ್ ತಮೈ ಬೌದ್ಧ ದರ್ಶನೆಯ ತೆಕ್ಕಲ ಇದಿರೇಟ ಆಪು ರಟಕ್ ತಮೈ ಅಪೇ ಮಾತೃಭೂಮಿಯ ಏಕಾತಕಿಂ ಅಪಿ ವಾಸನಾವಂತೈ ಬುದುರದಾನ ವಹನ್ಸಿ ತುಂವರಕ್ ಅಪೇ ರಟೇ ವೆಳಮ ಕರಲ ತಿಯೆನವ ಇತಿಂ ಅಪೇ ರಟೇ ಅದ ವರ್ತಮಾನ ಮೇ ಸಮಾಜ ತಲೆಯತ್ ಎಕ್ಕಲ ಗತ್ತಹಮ ಅಭಿಯೋಗತ್ ಎಕ್ಕಲ ಗತ್ತಹಮ ಬುದ್ಧ ಶಾಸನ ಅಮಾತ್ಯಾಂಶ ಹೆಟಿಯಟ ಅಪಿಟ ವಿಶಾಲ ವೆಡಕಟಿಯುತು ರಾಶಿಯಕ್ ಮಂಗಿತನವ ಇದಿರಿ ಕಾಲೇ ತುಲತ್ ಕರಾನಟ ತಿಬಿನವ ಪಸುಗಿಯ ವಸರಕ ವಗೇ ಕಾಲೇ ಅತುಲತ ವಿಷಯಮ್ಮ ಮೇ ಅವಸ್ಥಾ ವಿಸ್ತೃತಿವಂತ ವೇನಟ ಓಣೆ ಅಪೇ ನವ ಅಮಾತ್ಯತುಮ ಗಾಮಿನಿ ಜಯವಿಕ್ರಮ ಮೆತ್ತುಮ ವಗೇಮ ಬುದ್ಧ ಶಾಸನ ಅಮಾತ್ಯಾಂಶ ವಸರ ಕೀಪೆಯಕ್ ಮೆಹೇಪು ವಿಜಯದಾಸ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತುಮಾಟ ಅಪಿಟ ವಿಶಾಲ ವೆಡಕೊಡಸ ಪೌಗಿ ಕಾಲ ಸೀಮಾವತುಲ ಶಾಸನೆ ಚಿರಸ್ಥಿತಿ ಸಂದಹ ಬೌದ್ಧ ಪ್ರಬೋಧಿ ಸಂದಹ ಕರನ್ನಟ ಪುಲುವಂಕಮ ಲಭುಣ ವಿಶೇಷ ಮತಕರನ್ನಟ ಓಣೆ ಅಬ್ದ ಬುದ್ಧ ಶಾಸನ ಅಮಾತ್ಯಾಂಶಿಯ ತೆಕ್ಕಲ ಪೌಗೇ ಕಾಲೇ ಅಪೇ ರಟೇ ದೇಶಪಾಲನೆ ಮಂಗಿತಾನೆ ಅನ್ ಕಿಸಿಮ ದೇಗಡವಾಡ ಬೆಂದಿಲ ತಿಬುಣ ವಿಶೇಷಮ್ಮ ಅಪಿ ದನ್ನವ ಅಪೇ ರಟೇ ವ್ಯವಸ್ಥಾವ ಪಿಲಿಮದ ವಿಶಾಲ ಕಥಿಕಾವತ ನಿರ್ಮಾಣ ವೆಲ ತಿಬಿನ ಮೊಹತಕ ವ್ಯವಸ್ಥಾವೇ ಗೆನ ಕರುಣು ಗೆನ ಹರೆಯಾತ್ಮಕವ ಕಥಾಭಾಕರಣ ಕೊಟ್ಟ ಲೋಕುಮ ಗೆಟಲುವ ಬಾವಟ ಪತ್ತಿಲ ತಿಬುಣೆ ವ್ಯವಸ್ಥಾವೆತುಲೆ ಬುದುದಹಮಟ ಹಿಮಿ ತನ ತಿಬಿನವದ ನದ್ದಕಿನ ಕಾರಣಾವ ಮಂಗಿತಾನೆ ಬಹೋ ಸಮಹಾರ ದೇಶಪಾಲನ ಪಕ್ಷ ಮೇ ಮಾತೃಕಾವಿನ ದೇಶಪಾಲನ ವಾಸಿ ಕಂಡ ಉತ್ಸಾಹಕರ ಅಪೌಗಿ ಕಾಲ ಸೀಮಾವೆತುಲೆ ಅಪಿ ದಕ್ಕ ಮತಿವರಣ ಅಪಿ ದಕ್ಕ ಸಮಹಾರ ವೇದಿಕಾವಲ ಮೇ ಮಾತೃಕಾವ ಪುನಃ ಪುನಃ ಕಥಾಕರಣ ರಟೇ ರಾಜ್ಯ ನಾಯಕ ಇವಾಗೇಮ ವಗಕೀಯುತು ನಿಲಧಾರಿ ಮಹಾಸಂಗ್ರಾಜ್ಞೆ ಮಹಾನಾಯಕ ಸ್ವಾಮೀಂದ್ರನ್ ವಹನ್ಸೆಲ ಮೇ ಸ್ಯಾಮ ದಿನಾಂ ಏಕ ಮತೆಯ ಪ್ರಕಾಶಕರಣ ಕೂಡ ಸಮಹಾರ ವೇಲಾವಟ ಮೇ ದೇಶಪಾಲನ ವಾಸಿಯ ಕಂಡತ್ ಬುದುದಹಮ ಕಿಯನ ಅಪೇ ರಟ ವಿನಾಶ್ಕರಪು ಅಪೇ ಬುದ್ಧ ಧರ್ಮ ಯುದಾ ಗನೀಮಟ ಕಟೇತು ಗಿರಿ ಮಂಗಿತನವ ಬೋಮ ಅವಾಸನಾವಂತ ಕಟಿಯುತ್ತ ಕಿಯಲ ಏನಿಸ ಮಾ ವಿಶೇಷ ಅಮಾತ್ಯಾಂಶ ವೆಡ ಕಟಿಯುತು ವಲ್ಟ ಕಲಿಂಗ್ ಅಪೇ ಸಂಧಾನ್ ಕರನ್ನಟ ಓಣೆ ಮೇ ಅತಿವುನು ಸಮಹಾರ ಪ್ರಸ್ತತ್ತೆ ಇಕ್ಕಲ ಜನಾಧಿಪತಿತುಮ ನಿವರದಿ ತೀಂದು ಅಕೇನಲ್ಲ ತೀನವ ಮೂಲಾಸನಾರೂಢ ಮಂತ್ರಿತುಮನಿ ಮಂ ಪಹದಿಲಿವ ಕಿಯನಟ ಓಣೆ ಅಪೇ ಮಹಾನಾಯಕ ಸ್ವಾಮೀಂದ್ರನ್ ವಹನ್ಸೆಲ ಇವಾಗೇಮ ಅಪೇ ಅನುನಾಯಕ ಸ್ವಾಮೀಂದ್ರನ್ ವಹನ್ಸೆಲ ದೇಶಪಾಲನ ಪಕ್ಷ ಅಪೇ ವಿಪಕ್ಷ ನಾಯಕತುಮ ಲಂಕಾವಿ ತೀನ ಸೀಲು ದೇಶಪಾಲನ ಪಕ್ಷ ಇಕಟ ಎಕತು ಕರಲ ಇವರವೆಲ ಯಂ ಕಮಿಂಟು ಅಗ್ದ ನಿರ್ಮಾಣ ಕರಲ ತೀನವ ವ್ಯವಸ್ಥಾ ವೆತುಲೆ ಕೋಮದ ಬುದುಧಾಮಟ ಹಿಮಿ ತನ ತವದುರಟ ತಾ ರಕ್ಷಾಕರಣಿ ಕೋಹಮದ ತವದುರಟ ಶಕ್ತಿಮತ್ ಕರಣಿ ಕೋಹಮದ ಕೀನ ತೆನಟ ಅದ ಬೋಮ ಪುಲುಲ್ ಕತಿಕಾವತಾಕ್ ಇದಿರಿಯಟ ರಗಿನೇನೋ ಮಮ ವಿಶ್ವಾಸ ಕರಣವ ರಟಯತುಲೆ ದೇಶಪಾಲನ ವಶೇಂ ಮೇ ಆಗಮ ಯೋಧಾ ಗಣೀಮತುಲ ಬೌದ್ಧ ದರ್ಶನ ಯೋಧಾಗಿನ ಯಮೇಕ್ ವಾಸಿಕಂಡ ಉತ್ಸಾಹ ಕರಣೋ ತಮಂಗೆ ದೇಶಪಾಲನ ವ್ಯಾಪಾರ ವಲಟ ಮೇಕ ಹೊಂದ ಕಮೂಲ್ ಪಹಾರಕ್ ತಮೈ ಮೇ ಅಪಿ ಮೇ ಕಮಿಟುವ ದಾಲಿವರ ವೇಲ ಸಬಾವಟಮ ಜನತಾವಟ ಅಪಿ ಬೌದ್ಧ ದರ್ಶನೀಯ ಆರಕ್ಷಾ ಕರಂಟ ರಗಿನೇನ ವಡಬಿಲುಲ ವ್ಯವಸ್ಥಾವ ಎತುಲೇತ್ ಅಪಿ ಮಂಗಿತಾನೆ ಮೆಹಮ ಪ್ರಕಾಶ ಗಿರೀಮ ಮಂಗ ವಿಶ್ವಾಸ ಕರಣವ ಅಪಿ ಸಿರು ದಿನಾಮ ಲಭಾಗತ್ತಾವು ಜಯಗ್ರಹಣಕ್ಕೆ ಕೀನ ಕಾರಣಾವ ಏನಿಸ ಸಬಾವಟಮ ಬೌದ್ಧಾಗಮ ಪ್ರಚಲಿತ ಗಿರೀಮ ಸದಾ ಅದ ತೀನ ಸಭಾ ಪ್ರಶ್ನ ಅಪಿ ಕಥಾಕರಣೋದ ಕೀನ ಕಾರಣಾವತ್ ಮೂಲಾಸನಾರೂಢ ಮಂತ್ರಿತುಮಣಿ ಅದ ಅಪಿ ವಿಮಸಾ ಬೆಲೆಯಿತು ಏಮ ನತುವ ಅನವಶ್ಯ ಮಾತೃಕಾ ವಸ್ತೆ ಅಪಿ ದಿಗಿನ್ ದಿಗಡಮ ತರ್ಕ ವಿತರ್ಕ ವಲ್ಟ ಗಿಹಿಲ್ಲ ಇವರವೆಲ ಸಭಾ ಪ್ರಶ್ನೆಗೆ ಯಟಗಹನವಾದ ಕೀನ ಕಾರಣಾವತ್ ಅಪಿ ವಿಮಸಾ ಬೆಲೆಯಿತು ಮೂಲಾಸನಾರೂಢ ಮಂತ್ರಿತುಮಣಿ ವಿಶೇಷೇಮ ಮಮ ಮತಕರಣ ಟೋಣೆ ಅಪಿ ವಿಹಾರಸ್ಥಾನಿಗೆ ಉತ್ಸವೇಕಟ ಗಿಯೋತ್ ಏಮ ನತ್ತಂ ಅಪೇ විහාරස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේලාත් එක්කලා කතා බහ කරනකොට අපිට එල්ලවෙන විශාල චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව තමයි මුලසනාර උඩ මන්ත්‍රීතුමනි අද දහම් පාසල් පද්ධතිය ගත්තාම ඉරිදා දවසේ දහම් පාසල් යන්නට පෙළඹෙන දරු පිරිස විශේෂයෙන්ම මේ ශිෂ්‍යත්ව පන්තිය ආශ්‍රිතව 3-4-5 ගත්තාම මුලසනාර උඩ මන්ත්‍රීතුමනි බොහොම අඩු මට්ටමකට පත් වීගෙන යෑමේ ප්‍රවණතාවයක් තිබෙනවා. 9-10-11 ගත්තාම දහම් පාසල් වල ශිෂ්‍ය පිරිස අඩු වෙලා තියෙනවා. අපි විහාරස්ථානයකට ගියාම උත්සවයකට ගියාම වැඩිම දෝෂාරෝපණය අපිට එල්ලවෙනවා. ඇයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම තීන්දුවක් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියන කාරණාව. බෞද්ධාගම විතරක් නෙමෙයි අනිකුත් ආගම්වල නායකයන්ගිනුත් මේ චෝදනාවම අපිට එල්ල වෙනවා. ඒ නිසා අපි මතක් කරන්නට ඕනේ අපි පුරපසලොස්සක පොහොය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් අපි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක තවත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කතා කරන්නට අපි බොහෝ පිරිස් සඳහා මේ වෙනකොට ඉඩ ප්‍රස්තාව ලබා දීමේ අරමුණ ඇතුව අපි මේ සාකච්ඡාව තවදුරටත් පුළුල් කරන්නට බුද්ධ ශාසන අමාත්‍යාංශය හැටියට අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. නමුත් අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ ශාසනය ආරක්ෂා කරන්නට යන ගමනේදී අද ආධ්‍යාත්මික පරිසරයත් එක්කලා තියෙන මේ බැඳීම විහාරස්ථානයත් එක්කලා දහම් පාසලත් එක්කලා අද ගිලිහිලා තියෙනවා. අද අපි අද කතා බහ කරනවා විශේෂයෙන්ම මේ සාරධර්ම වල පිළිහිම ගැන අපරාධ පිළිබඳව අපරාධ වැඩිවීම පිළිබඳව. නමුත් වැඩි වෙන්න ඇත්තටම හේතුව කුමක්ද කියන කාරණාව පිළිබඳව අපි කතා නොකොට අපි අපේ දරුවන් සියලු දෙනා යාන්ත්‍රීකරණය කරන්නට අද උත්සාහ දරන සමාජයක් තුළ අපිට මං හිතන්නේ දහම් පාසලට තවදුරටත් දරුවා ලං කිරීම තුළ මං විශ්වාස කරනවා ඒ ආධ්‍යාත්මික ගුණවගාව දරුවා තුළ ස්ථාපනය කිරීම තුළ විහාරස්ථානයත් එක්කලා තියෙන සම්බන්ධය වැඩි කිරීම තුළ අපිට මේ සමාජයේ සුවිශේෂී ලෙස වෙනස් කරගන්නට අවශ්‍ය කරන පරිසරය තියෙනවා. අද බොහෝ වෙලාවට මූලාසනාරුණ මන්ත්‍රීතුමනි අද එක වසරේ දරුවවත් ටියුෂන් පන්තියට දකගෙන යන ක්‍රමවේදයක් අද රටේ නිර්මාණය වෙලා තියෙනවා. අද ශිෂ්‍යත්ව විභාගය ගත්තාම අද ලකුණු කීයක් ගන්න ඕනද සමත් වෙන්න. දැන් සාමාන්‍යයෙන් 70% වැඩිය ගත්තාම විශේෂ සාමාර්ථයක් හම්බ වෙනවා. අපි ශිෂ්‍යත්ව ලියපු වකවානුව තුළ. නමුත් අද විශිෂ්ට සාමාර්ථ දෙකක් කරගෙනත් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙනට බැරි අධ්‍යාපන ක්‍රමවේදයක් අද අපේ රට තුළ ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මේ සියලු දේවල් වල ප්‍රතිඵලයක් තුළ තමයි අද අපි නොහිතන අන්දමට සමහර වෙලාවට රටේ කවුරුත් අපේක්ෂා නොකරන අන්දමට මේ ධර්මද්වීපය තුළ මේ වගේ අපරාධ සමහර වෙලාවට වැඩි වෙන්නට විශේෂ වශයෙන්ම හේතු කාරණා වෙන්නේ. ඒත් එක්කම අපිට විශාල අභියෝගයක් තිබුණා මේ වසරේ අපි එක්සත් ජාතීන්ගේ වෙසක් කුලල සංවිධානය කර බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් අපි මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම අපි ඒ උලල අපි සංවිධානය කරගෙන යනකොට අපිට අවශ්‍ය ක්‍රම කරලා තිබුණේ ශ්‍රී ලංකාව පිළිබඳව බෞද්ධ රටවල් තුල ඒ වගේම ලෝකයේ තුල තිබුණු දැක්ම පැහැදිලි චිත්‍රයක් මේ වකවානුව තුළ මේ සමහර බෞද්ධ රටවල් අපි අභිභවා ඉදිරියට යන්නට යන ස්වභාවයක් අපිට දකින්නට ලැබුණා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරා විශේෂයෙන්ම අපේ මේ අනුරාධපුර පොළොන්නරුව මේ ශිෂ්ටාචාර ගත්තාම බොහෝ රටවල් වල මේ වගේ උසස් ශිෂ්ටාචාර අපිට දකින්නට ලැබුණේ නැහැ බෞද්ධාගමත් එක්කලා. ඒ නිසා මේ රටවල් මේ සියල්ල එක්කම බෞද්ධාගම පිළිබඳව පුළුල් කතිකාවතක් නිර්මාණය කරලා සමස්ත ලෝකයට ශ්‍රී ලංකාවෙන් ලබා දෙන්නට පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා නම් අපේ රටෙන් අපේ ශිෂ්ටාචාරයෙන් අපේ බෞද්ධ සංස්කෘතිය තුළ යමක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්න තමයි අපි විශේෂයෙන්ම ලෝක බෞද්ධ සම්මේලනය පවත්වන්නට අපි කටයුතු යෙදුනේ. අපි රටවල් 75කට වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ ලංකාවේ පවත්වන්නට යෙදුණු දැවැන්තම මං හිතන්නේ බෞද්ධාගම කේන්ද්‍ර අපි බෞද්ධාගම ආශ්‍රිතව කරපු සම්මේලනය අපිට බොහොම සාර්ථකව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට කරන්නට පුළුවන්කම ලැබුණා. එයින් නොනැවති රටවල් කිහිපයක් සමග අපි තවදුරටත් කතා කරගෙන බෞද්ධාගම මේ දැන් බටහිර රටවල් ගත්තාම බොහෝ වෙලාවට අද ආගමක් නැහැ. අද අරාජික වෙලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද බෞද්ධාගම ප්‍රචලිත කරන්නේ කියන තැනට මං හිතන්නේ අපි පුළුල් කතිකාවතක් අපි අපි ඒ සම්මේලනය හරහා ලබා ගත්තා. ඉතින් ඒ නිසා අපි ලෝකයාට පෙන්වුවා බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානයේ හැටියට අපේ රට තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි ආණ්ඩුවක් හැටියට කිසිම ලෙසක පසුබට වෙන්නේ නැහැ කියන කාරණාව අපි එළි දක්වන්නේ. ඒ වගේම මතක් කරන්නට ඕනේ පෞවිය කාල සීමාව තුළ විශාල වශයෙන් සමාජය තුළ කතා බහක් තිබුණා. විනය සම්බන්ධයෙන් වගේම මේ විහාර දේවාලකම් පනත සම්බන්ධයෙන් කතිකාවත අපි කීප වතාවක් අපේ මහානායක ස්වාමීන් වහන්සේලාත් එක්කලා සාකච්ඡා කරා. අපේ හෙටම අමාත්‍යතුමාත් ඒ සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ඉතින් අපේ වර්තමාන බුදු ශාසන අමාත්‍යතුමාටත් මම දන්නවා විවිධ යෝජනා අදහස් අපේ මහා සංඝරත්නයෙන් ගෞරවණීය මහා සංඝරත්නයෙන් නිරන්තරයෙන්ම ලැබෙනවා. මේ පනත් මේ කතිකාවත් විහාර දේවාලකම් පනත සම්බන්ධයෙන් සංශෝධන සම්බන්ධයෙන් මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යන්නට කියලා. මම හිතන්නේ ඒක බොහොම වැදගත් වෙනවා. මොකද අපි පැහැදිලිව මතක් කරන්නට ඕනේ ආණ්ඩුවක් හැටියට අපි කිසිම ලෙසක මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලින් තොරව බැහැරව රාජ්‍ය පාලනය කරන්නට අපි කිසි ලෙසකම අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රදාන මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට යටත්ව තමයි රාජ්‍ය පාලනය අපි ඉදිරියට කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා උන්වහන්සේලත් එක්ක සම්බන්ධ වෙලා අපි විශ්වාස කරනවා මේ කටයුත්ත අවසානයක් කරා යන්නට මහා සංඝරත්නයේ අවවාද අනුශාසන ඇතුව අපිට ඉදිරි කාලය තුළ තවදුරටත් අපිට ඉදිරියට කරගෙන යන්නට පුළුවන්කම ලැබේවි කියන කාරණාව මම විශ්වාස කරනවා අපිට ඉස්සරහට යන්න පුළුවන් වේවි කියලා. ඒ වගේ මතක් කරන්නට ඕනේ අපි මේ විහෙර විහාරස්ථාන සංවර්ධනය පිළිබඳව මං හිතන්නේ මේ අවුරුද්දේ තරම් විහෙර විහාරස්ථාන සංවර්ධනයට දීපු සුවිශාල මුදල මම හිතන්නේ නෑ ඉතිහාසයේ කවදාවත් දීලා තියෙ කියලා. ඊයේ පෙරේදා විහාරස්ථාන 1000කට මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා අපි මුදල් ලබලා දුන්නා. ආණ්ඩුව හැටියට ඊට පස්සේ ඊට කලිනුත් අති විශාල මුදලක් අපි ලබලා දුන්නා. ඒ වගේම මම සතුටු වෙනවා මොකද ගිය අවුරුද්දේ ඌන සංවර්ධිත දහම් පාසල් සංවර්ධනය කරන්නට අපිට මිලියන 100යි හම්බුනේ. මේ අවුරුද්දේ මිලියන 175ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට ඌන සංවර්ධිත විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මිලියන 100යි ගිය අවුරුද්දේ අපිට ලැබිලා තිබුණේ. ඒ මිලියන 185 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට විශාල මුදලක් මේ වසරේ බුද්ධ ශාසනයේ ප්‍රබෝධය සඳහා විහාරස්ථානවල ඉදිකිරීම සඳහා අපිට ලැබිලා තියෙනවා. අපි විශ්වාස අපි ඒ සඳහා ඒ මුදල් අමාත්‍යාංශයටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ ලබා දීපු සහයෝගය පිළිබඳව. ඒ වගේම ගරු අමාත්‍යතුමා විශේෂයෙන්ම උදෑසන කතාවේදී මතක් කරා අපි විහෙර විහාරස්ථානවල වර්ගීකරණය. මේ වර්ගීකරණය පිළිබඳවත් අපේ නායක හාමුදුරුවෝ හැම වෙලේම අපිව දැනුවත් කරනවා. බොහෝ වෙලාවට චෝදනාවක් එල්ල වෙනවා අපි මුදල් දෙන්නේ එකම විහාරස්ථානයට කියලා. බොහොම දුෂ්කර ඒ වගේම රාජ්‍ය ආධාර ලැබිය යුතු විහාරස්ථාන මොනවද කියලා හඳුනා ගන්න ක්‍රමවේදයක් අපි සියලු දෙනා සතුව තිබෙන්නට ඕනේ විනිවිද පෙනෙන ක්‍රමවේදයක්. ඒ නිසා ගරු අමාත්‍යතුමාගේ සංකල්පයකට මම කියන්නේ
ගරු එමත්තුමා කාලය අවසන් තව ඔබතුමාට ඕනද වෙලාව?
තව විනාඩියක් විතර.
විනාඩිය
නෑ ගන්න. තව කාණ්ඩ 4කට මම හිතන්නේ.
හොඳයි හොඳයි.
තව කාණ්ඩ 4කට අපි යොදවලා මේ විහාරස්ථානවල දුෂ්කරභාවය පිළිබඳව සැබෑවටම කරුණුකාරණා හොයලා බලලා ඒ විහාරස්ථාන සඳහා අනුග්‍රහය ලැබෙන ක්‍රමවේදයක් අපි නිර්මාණය කරගෙන යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා මතක් කරා මේ අපේ රටේ විශේෂයෙන්ම අර බුද්ධ ශාසන අරමුදලක් පිටවල තියෙනවද කියලා. බුද්ධ ශාසන අරමුදලක් පිටවල තියෙන එක බොහෝ කාලයක් තිස්සේ තියෙන්නේ. ඒ වගේම අපේ ජනාධිපතිතුමා බෞද්ධ පුනරුද්ධ අරමුදලක් පිටවුවා. එතුමා බලයට ආවට පස්සේ විහෙර විහාරස්ථාන රාශියකට ඒ සඳහාත් උදව් කරගෙන යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි විශාල වැඩ කොටසක් මේ වෙනකොට බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා කරගෙන යනවා. ඉතින් ඒ නිසා ශාසනයට අපේ ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය ඇතුල් වෙන්නේ මේ අතහැරීම කියන දේ ප්‍රගුණ කරලා තමයි මේ සියලු දෙනාම ශාසනයට ඇතුළත් වෙන්නේ. අපේ රටේ ශාසනය ආරක්ෂා වෙලා තියෙන්නේ මහා සංඝරත්නයේ හින්දා. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ තිබුණු ආක්‍රමණත් එක්කලා ගත්තාම අතිගෞරවනීය මහා සංඝරත්නය අපේ රටේ ශාසනය ඉදිරියට අරගෙන ආවේ නැත්නම් අද අපිට ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා සමහර අවස්ථාවල ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ප්‍රසිතියනට පුළුවන් කෙසේ නමුත් අපේ තියෙන ගෞරවය ආධ්‍යාත්මික බවින් පිරිපුන් ජාතිය බවට පිහි කරන්නට අපිට අවශ්‍ය කරන වටපිටාව විශේෂයෙන්ම මහා සංඝරත්නය හරහා පමණයි අපිට ඉදිරියට ඒ බෞද්ධ දර්ශනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපේ ලේකම්තුමා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ඇතුළු අමාත්‍යාංශ සියලු නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මේසා සුවිශේෂී අමාත්‍යාංශයක් කරනකොට එන ප්‍රශ්න ගැටලු මේ සියල්ල निराකරණය කරගෙන මම හිතන්නේ වර්තමාන සමාජය තුළ අපිට මේ ව්‍යවස්ථාවත් එක්කලා සමහර වෙලාවට එන ප්‍රශ්න මේ සියල්ල එක්කලා අපිට විශාල සහයෝගයක් අපිට ලබලා දෙනවා බෞද්ධ ආගම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නට. ඒ නිසා මම තව එක කාරණයක් කියලා විශේෂයෙන්ම මගේ කතාව අවසන් කරනවා මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි. මම මේක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ බුදු ශාසන අමාත්‍යාංශය සම්බන්ධයෙන්ම නෙමෙයි, විශේෂයෙන්ම මගේ මැතිවරණ කොට්ටාෂය දරණියගල මැතිවරණ කොට්ටාෂය අද අපේ සංචාරක අමාත්‍යාංශයත් තිබෙන නිසා දරණියගල මැතිවරණ කොට්ටාෂය ලංකාවේ තියෙන බොහොම සුන්දරම මැතිවරණ කොට්ටාෂයක්. විශේෂයෙන්ම සිරිපාදර යන හතරවෙනි මාර්ගයේ වැටලා තියෙන්නේ අපේ ආසනය හරහා. විශේෂයෙන්ම ලංකාවේ වැඩිම වර්ෂාපතනය තියෙන්නේ මාලිබොඩ දරණියගල ආසනය තුල. විශේෂයෙන්ම ඇලිහත ආශ්‍රිත ප්‍රදේශය ලංකාවේ දිය ඇලි හතක් එක පිට වැටෙන කිසිම තැනක් ලංකාවේ දකින්නට ලැබෙන්නේ නැහැ. දරණියගල විතරයි දකින්නට ලැබෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම කිතුල්ගල ප්‍රදේශයට බොහොම ආසන්නයි. නමුත් පහුගිය කාල සීමාව තුළ මාර්ග පහසුකම් නිසා අපිට විශාල ප්‍රශ්න තිබුණා. ඒ නිසා මම හිතන්නේ ඒ කලාපය ආශ්‍රිත කරගෙන විශේෂයෙන්ම බොහොම සුන්දර කලාපයක්. ඒ නිසා යම් සංචාරක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට මම හිතන්නේ මේ වර්තමාන සංචාරක ව්‍යාපාරයත් එක්කලා ගත්තාම ඒකෝටුවරිසම් ඇතුළු මේ සියලු දේවල් කරන්නට දරණියගල ලංකාවේ අංක 1 ආසනයක් බවට මම හිතන්නේ හැමදේනම පිළිගන්න කාරණාව. ඒ නිසා විශේෂයෙන්ම ඇලිහත ආශ්‍රිතව ඒ මොකක් හරි අපිට සංචාරක කර්මාන්තයට ඉදිරි කාලය තුල කරන්න පුළුවන් නම් අමාත්‍යංශය හරහා මම විශ්වාස කරනවා අපේ ප්‍රදේශයටත් යම් ආලෝකයක් ලබා ගන්නට පුළුවන්. ඒත් එක්කම ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ වැටී තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ සංචාරක ඇමතුමාගේ අවධානය යොමු කරන්නට කියන
ගරු ඇමතුමා
විස්තර ටික කියලා දෙන්න. මම මේ පැත්තට ඇවිල්ලා කරන්න තියෙන වැඩ මොනවද කියලා බලලා වැඩ ටික ලෑස්ති කළා.
බොහොම ස්තුතියි ඇමතුමා, විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු වීම සම්බන්ධයෙන්. ඒ නිසා නැවත වතාවක් සියලුම අමාත්‍යතුමා ඇතුළු බුදු ශාසන අමාත්‍යතුමා ඇතුළු සියලු නිලධාරීන්ට මගේ ගෞරවය ප්‍රකාශ කරමින් මම නිහඬනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු තාරනාත් බස්නායක නියෝජ්‍ය ඇමතුමා.
ගරු මුලාසරවරුණ ගරු මන්ත්‍රීමනි, 2018 වර්ෂයේ අයවැය විවාදේ අමාත්‍යාංශ කීපයක් අද පැවැත්වෙන අවස්ථාවේ අද ඉදිරි සංදේශා ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍යාංශයත් සහ අනෙකුත් අමාත්‍යාංශ වැඩ ශීර්ෂයේ තියෙන අවස්ථාවද ලැබීම පිටවන් සන්තෝෂ වෙනවා. මම හිතන්නේ මේ අපේ රට ගත්තාම අපේ රටේ සංවර්ධනයත් එක්ක ඒ වගේම රටේ ආර්ථික වශයෙන් සමාජ වශයෙන් දේශපාලනික වශයෙන් සංස්කෘතික වශයෙන් රටක් ඉදිරියට යනකොට ඉතිහාසයේ අපි ආපු ගමන් මඟ තුල අපේ පරම්පරාවන් තුල අපි ආපු ගමන් මඟ තුල අද ජීවත් වෙන සමාජ පරිසරය තුල ගත්තාම අද අපි ජීවත් වෙන්නේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච සමාජ පරිසරයක. හෙට දවසේ අපේ රට මේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා මේ ලෝකේ ගමන් කරන රාමු තුලට අපිටත් ඉතා කඩිනමින් ඇතුළත් වෙලා ඒ යාන්ත්‍රණය තුලට අපිට ඇතුළත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ යාන්ත්‍රණය තුලට ඇතුළත් වෙමින් යන යුගයක තමයි අපි ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය ගත්තාම අපේ අමාත්‍යංශයේ පිළිබඳව කැබිනට් ඇමතිවරයා හැටියට හරින් ප්‍රාන්ත මැතිතුමා එතුමා කතා කළා. ඒ පිළිබඳව එතුමා විශේෂ වූ අදහස් ප්‍රකාශ කරා මේ සභාවේදී. ඒ වගේම අමාත්‍යංශ යටතේ ගත්තාම අමාත්‍යංශෙන් සුවිශේෂ වූ කාර්යභාරයක්. ඒ වගේම අමාත්‍යංශ යටතේ ICT ආයතනය, ඒ වගේම SLT ආයතනය, මොබිටෙල් ආයතනය මේ ආයතනත් එක්ක ගත්තාම සුවිශේෂ වූ කාර්යභාරයක් මේ රට තුළ සෑම ශ්‍රේෂ්ඨයකටම ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ රටේ දියුණුවට, මේ රටේ ඉදිරි අනාගතයට, මේ රටේ ආයෝජනයට, මේ රටේ දේශ විනිමයට එනිසා මේ සඳහා ලොකු දායකත්වයක් මේ තාක්ෂණය හරහා ලබා දෙන හැකියාව ලැබිලා තියෙනවා. එනිසා ප්‍රථමයෙන්ම අපේ අමාත්‍යංශය ගත්තාම අපේ අමාත්‍යංශය මේ අමාත්‍යාංශය ඩිජිටල් අමාත්‍යාංශ හැටියට 2015 වර්ෂයේ තමයි ස්ථාපිත කරේ. ඒ නිසා අමාත්‍යාංශයක් හැටියට මේ ගෙවි ගිය අවුරුදු කීපය තුළ සුවිශේෂී කාර්යභාරයක් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා. අමාත්‍යාංශය තුළ විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන වැඩසටහන් කීපයක්ම තියෙනවා. පාසල් විද්‍යාගාර වැඩසටහන්, ඒ වගේම EGN ප්‍රොජෙක්ට් එක, ඊ ග්‍රාම නිලධාරී වැඩසටහන්, ඒ වගේම LGN එක ගත්තාම ලංකා රාජජාලය, ඒ වගේම අනිකුත් සියලු දේවල් ආයතන හරහා ක්‍රියාත්මක කරන්න, ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන්ට ඒ සඳහා පුහුණුව ලබා දෙන්න මේ කියන වැඩසටහන්. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳව, තොරතුරු තාක්ෂණය මේ රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාවය මේ රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම අවශ්‍ය වන්නේ මොකද අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන නිසාත්, ඒ වගේම අද ලෝකය තාක්ෂණයත් එක්ක ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් ගමන් කරන නිසා. ඒ නිසා මෙය පුංචි ළමයාටද වැඩිහිටියටද ඒ වගේම පාසල් යන ළමයාටද කියලා විශේෂ නැහැ. මේක පොදු හැම කෙනාටම අවශ්‍යයි. ඒ නිසා අපේ අමාත්‍යාංශය හරහා විශේෂයෙන්ම ගරු කැබිනට් ඇමැතිතුමා හරින් ප්‍රනාන්ද ඇමැතිතුමාගේ නායකත්වය යටතේ ගරු ලේකම්තුමා අමාත්‍යාංශයේ ඒ වගේ අතිරේක ලේකම්තුමාල් ඇතුළු ඒ සියලු නිලධාරීන්, ICT ආයතනයේ සියලු නිලධාරීන්, ඒ වගේම අපේ SLT ආයතනයේ මොබිටෙල් ආයතනයේ සභාපතිතුමා ඇතුළු විධායක නිලධාරී ඇතුළු ඒ සියලු දෙනා, මේ අපි සියලු දෙනා මේක රාශි වෙලා මේ වැඩපිළිවෙල සකස් කරේ මේ ගමට තාක්ෂණය ගිහිල්ලා මේ ගමෙන් ඉතාමත්ම හොඳ පුරවැසියන් බිහි කරලා ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලට. ඒ නිසා අපි ඒ වැඩපිළිවෙලේදී අපේ අමාත්‍යාංශය හරහා පාසල් පද්ධතිය අපි තෝරාගත්තා. පාසල් පද්ධතිය, පාසල් පරිගණක විද්‍යාගාර 2016 වර්ෂයේ 2017 වර්ෂයේ අපි පාසල් 100 බැගින් අපි තෝරගෙන විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් ඒ තොරතුරු තාක්ෂණය ලබා දෙන වැඩපිළිවෙල තුළ ක්‍රියාත්මක වුණා. ඒ නිසා විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය හරහා ඒ පරිගණ ශාස්ත්‍රතාවයේ වැඩි දියුණු කරන්න පාසල් ළමුන්ගේ ඒකට අවශ්‍ය සම්පත් අපි ඒ සඳහා ලබා දුන්නා. ඒකට අවශ්‍ය පහසුකම් අපි ලබා දීලා තියෙනවා. ඒ සඳහා දරුවන්ට අවශ්‍ය පහසුකම් අපි ලබා දීලා ඒ අය ඒ තොරතුරු තාක්ෂණය ලබාගෙන ඒ මූලික අධ්‍යාපනය ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි පාසල් පද්ධතිය තුළ අපි කටයුතු කරන්න ඒ සඳහා අපේ අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. ඒ වගේම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි ක්‍රියාත්මක කරලා තියෙනවා රාජ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන්. රාජ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන්ට අපි මේ පුහුණු වැඩසටහන අපි ක්‍රියාත්මක කළා. ඒ අයගේ පරිගණක ශාස්ත්‍රතාවය ඉහළ නංවන්න, ඒ අයගේ දැනුම අපි, ඒ අයගේ බුද්ධිය වර්ධනය කරන්න ඒ සඳහා අපේ අමාත්‍යාංශයට අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න අපිට හැකියාව ලැබුණා. මම හිතන්නේ ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ICT ආයතනය විශේෂ වූ සහයෝගයක් අපට ලබා දුන්නා. අමාත්‍යාංශයත් ICT ආයතනයත් එක්ක ඒකරාශි වෙලා අපි කටයුතු කරන්න අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ ලබන වර්ෂයේදී අපි කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සමහර අයගේ යම් යම් චෝදනා වලට අපි ලක් වෙන්න සිද්ධ වුණා. අමාත්‍යාංශයේ වැඩසටහන් ඉතාමත් ප්‍රමාදයි කියලා, අමාත්‍යාංශයේ ප්‍රගතිය ඉතාමත් දුර්වලයි කියලා. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳව ගරු අමාත්‍යතුමා මේ සභාවේදී මේ පිළිබඳව උත්තර ලබා දුන්නා. ඒ නිසා මේ අනිකුත් අමාත්‍යාංශත් එක්ක සම්බන්ධතාවයත් එක්ක ගත්තාම සංසන්දනය කරලා බලනකොට අපේ අමාත්‍යාංශයේ සුවිශේෂී අමාත්‍යාංශයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ තාක්ෂණයත් එක්ක යන්නේ මේක අපේ අමාත්‍යාංශයේ අපි තනියෙන් විතරක් වැඩ කරන අමාත්‍යාංශයක් නෙමෙයි. මේ අමාත්‍යාංශය ගත්තාම අනිකුත් අමාත්‍යාංශත් එක්ක ඒකරාශිලා තමයි මේ කටයුතු කරන්නේ. දැන් අපි මේනකොට නියම ව්‍යාප්තියක් හැට අපි පටන් ගත්තා ග්‍රාම නිලධාරී වැඩසටහන EGN ප්‍රොජෙක්ට් කියලා අපි ඒකට කියන්නේ. ඊ ග්‍රාම නිලධාරී වැඩසටහන ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී මහත්මයෙකුට අපි ඒ ටැබ්යන්ත්‍රයක් ලබා දීලා ඒ ටැබ්යන්ත්‍රයේ 2-in-1 ටැබ්යන්ත්‍රයක් ලබා දෙන්න, ඒ වගේම ඒ අයට ඒ ප්‍රින්ටරයක් ලබා දෙන්න, ඒ වගේම 5GB ඩේටා මේය ලබා දෙන්න අවුරුද්දක් අපට ඒ අයට ඒ සඳහා නිදහස් කරලා තියෙන ඒ සඳහා ඒ යන වේදම. ඉතින් මේ ලබා දීලා අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් එකතු වෙලා මේ ග්‍රාම නිලධාරී කියන තනතුර, මේ ග්‍රාම නිලධාරියා කියන පුජ්‍යලයා ගමේ ප්‍රධාන වූ පිළිගත් නිලධාරියා. එතකොට මේ සියලු ඒ අදාළ ග්‍රාම නිලධාරි වශයෙන් සියලු තොරතුරු දත්තයන් ගබඩා වෙලා තියෙන ඔහු මත. ඒ නිසා ඔහුට ඒ අවශ්‍ය සම්පත්තික අපි ලබා දුන්නාම, ඒ අවශ්‍ය සහයෝගය අපි ලබා දුන්නාම ඔහු හරහා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ඒ අදාළ අමාත්‍යාංශවල ඒ විවිධ අමාත්‍යාංශවලට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට මේ සඳහා වැඩි කාල වේලාවක් යන්නේ නැහැ. එතකොට අපි මේ පහසුකම් ලබා දුන්නාම ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒ කටයුතු පහසු කරගන්න පුළුවන්. ඒ මේක ඉදිරියේදී සම්බන්ධ වෙනවා. දැන් අපි ආරම්භ කරා විශේෂයෙන්ම LGN ප්‍රොජෙක්ට් එක, ලංකා රාජ්‍ය ජාලය මේ වැඩසටහන අපි ආරම්භ කරා. ලංකාවේ රාජ්‍ය ආයතන 3500කට ආසන්න ප්‍රමාණයක් මේ අන්තර් සම්බන්ධතාවයේ මේ ඉන්ටර්නෙට් ලබා දීලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මේ හරහා විශේෂ වශයෙන් විශේෂයෙන්ම මේකේ අපි නිරන්තරයෙන් අපි පහුගිය කාල සීමාව තුළ අපි නිරන්තරයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී කාලය ගොඩක් අපට යනවා. ඒ සඳහා ඒ වැඩ කරන්න තියෙන කාල සීමාවට අඩු වෙනවා. හැබැයි මේ ව්‍යාප්ති මගින් මේ අන්තර්ජාලය හරහා මේ වැඩ කටයුතු පහසු කරගන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල තුළ රාජ්‍ය ආයතන වලට අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන උඩ විශේෂයෙන්ම සංවර්ධනයේ ගමට ඉලක්ක කරන ප්‍රධාන ආයතනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒ අදාළ නිලධාරීන් ග්‍රාම නිලධාරී, සමුරු සංවර්ධන නිලධාරී, කෘෂි පරිශ්‍රණ නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු තවත් විශේෂයෙන්ම තවත් ශ්‍රේෂ්ඨ නිලධාරීන් තමයි මේ ගමේ සංවර්ධනයේ තොරතුරුත් එක්ක ජනතාවත් එක්ක බද්ධ වෙලා ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන පද්ධතිය ඒ ක්‍රමවේදයේ තියෙන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ඒ තොරතුරු තාක්ෂණයත් වැඩි දියුණු කරන්න, ඒ අයගේ දැනුමත් අපි වැඩි දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අයට ඒ අදාළ ඒ කම්පියුටර් ඒ පරිගණක පහසුකම් අපි ලබා දීලා. ඒ නිසා මේ සියලු දේවල් අපි කටයුතු කරන අපි ICT ආයතනයත් එක්ක අපි කටයුතු කරන විශේෂයෙන්ම ICT ආයතන හරහා තවත් ක්‍රියාදාමයක් කරනවා අපි ස්මාර්ට් සෝෂල් සර්කල් කියන වැඩසටහන. ඒ නිසා මේ වෙනකොට ග්‍රාම නිලධාරි වසම් 800ක මේනකොට ඒ අවශ්‍ය කටයුතු ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ ගාම්සේ වසමේ ඉන්න ප්‍රධානම නිලධාරි 5 දෙනාත් ඒ ගමේ ඉන්න ප්‍රධානම අනිකුත් ස්වේච්ඡා සංවිධාන නියුද සම්බන්ධ කරගෙන ඒ වසමේ ඉන්න සියලු දෙනා දැනුවත් කරලා ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සමහර අයගේ ග්‍රාමීය වශයෙන් ආර්ථික වශයෙන් දියුණු වෙන ස්වයං රැකියා කරන අයට මේ සඳහා ඉතාමත්ම ඒ අයගේ ආර්ථිකය දියුණු කරගන්න මේක ගොඩක් ඉවහල් වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට අපි නියෝජිතයන් 8000ක පමණ ප්‍රමාණයක් පොජ්ජලයන් මේ සඳහා අපිත් එක්ක මේ වැඩපිළිවෙල තුළ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අපි බද්ධ වෙලා අපි කටයුතු කරන ස්මාර්ට් ක්ලාස් රූම්. මේ ස්මාර්ට් ක්ලාස් රූම් වැඩසටහන මේකත් නියම ව්‍යාප්තියක් හැටියට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වෙනකොට මුළු ලංකාවේම දිස්ත්‍රික්ක 25ම ආවරණයේ විදිහට අපි ඉස්කෝල පාසල් 33ක් අපි තෝරගෙන තියෙනවා. ඒ පාසල් 33ට නියම ව්‍යාප්තිය හැටියට මේ වෙනකොට අපි කටයුතු කරලා සියල්ල අවසානයි. මේ මාසයේ අවසානයේදී ඒ අදාළ විදුහල්පතිවරු ගෙනල්ලා ඒ පිළිබඳව දැනුවත් වීමත් ඒ සඳහා පුහුණු වීමත් අපි කරලා ලබන ජනවාරි පෙබරවාරි වලට ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. ඒ නිසා ලබන වර්ෂයේදී මේ වගේ ස්මාර්ට් ක්ලාස් රූම් 100ක් අපි කර ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට මම ඉස්සලා කිව්වා වගේ ග්‍රාම නිලධාරි වැඩසටහන් තුළ මේ ග්‍රාම නිලධාරි වැඩසටහනේ නියම ව්‍යාප්ති හැටියට අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක් තෝරගෙන මේ වෙනකොට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ටම ඒ අයගේ දත්තයන් අරන් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ජීවත් වෙන ඒ වසම් වලට අයිති සියලු දෙනාගේ දත්ත ඒකරාශී කරලා ඒ සඳහා අවශ්‍ය ඒ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ඒ ටැබ්යන්ත්‍ර ඒ සියලු දේ අපි ලබා දීලා ඉවරයි. මේනකොට සාර්ථකව ඒක ක්‍රියාත්මක වෙනවා. අපි ලබන වර්ෂයේදී බලාපොරොත්තු වෙනවා ග්‍රාම නිලධාරි වසම් 7000කට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මුළු ලංකා පුරාම ග්‍රාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 330 තුල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි දැනුවත් කරේ අමාත්‍යාංශයක් හැටියට අපි ඒ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි අපේ SLT ආයතනය පිළිබඳව මයි දන්නේ කතා වුණා ඉස්සරලා අවස්ථා කීපයකදීම. ඉතින් මයි දන්නේ SLT ආයතනයත් ටෙලිකොම් ආයතනය ගත්තාම මේ රටේ ඉතාමත්ම වැදගත් ඒ වගේම ඉතාමත් පැරණි ආයතනයක් මයි දන්නේ සුවිශේෂ කාර්යභාරයක් ඉස්ත්‍රිද්ධ කරන අමාත්‍යාංශය ටෙලිකොම් ආයතනයක්. ඉතින් මේ අමාත්‍යාංශය යටතේ මේ ටෙලිකොම් ආයතනය මයි දන්නේ ජනතාවට විශේෂයෙන් පාරිභෝගිකයන්ට ලබා දෙන සහයෝගය මයි දන්නේ විශේෂයෙන්ම අගය කරන්න ඕනේ. මොකද කාල සීමාවක් තුළ මේක ඉදිරියට සමහර අයගේ චෝදනාවන් තිබුණා මෙය එන්න අකාර්යක්ෂම වෙනවා කියලා. මම හිතන ආයතනයක් ගත්තාම මේ ආයතනය තුළ කවදාකවත් එකපාර්ට්ටම දියුණුවක් ශීඝ්‍රයෙන් දියුණුවක් වෙන්නේ නැහැ. හැබැයි දියුණුව කරා යන ගමන් අභියෝග තියෙනවා. ඒ අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ටෙලිකොම් ආයතනය විතරක් නෙමෙයි සෑම ආයතනයකම සෑම තැනකම ඒ යම් දියුණුවක් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට අභියෝගවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අභියෝගයන්ට මූණ දෙන අතරේ ඒ අභියෝගයන් හඳුනගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සභාපතිතුමා ඇතුළේ ඒ විධායක නිලධාරී ඇතුළේ ඒ සේවකයන්ට පවා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. යම් යම් අවස්ථාවන්වලදී ගැටලුකාරී තත්ත්වයක් නැති වුණත් ඒවා සුහදව සුහදශීලීව අපි විසඳගෙන අපි සාකච්ඡා කරලා අපි බොහොම සුහදත්වයෙන් ඒවා කතා කරලා ආයතනයක් හැටියට මේ අපේ ආයතනේ වැටෙන්න දෙන්න හොඳ නැහැ. අපේ ආයතනයේ ඒ තත්ත්වයට පත් වෙන්න දෙන්න හොඳ නැහැ කියන චේතනාව අදිෂ්ඨානයත් එක්ක මේ වෙනකොට අපි SLT ආයතනය අපි යම් තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා ටෙලිකොම් ආයතනය අද එදාට වඩා ශීඝ්‍රයෙන් අද ඉතාමත්ම ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. 2016 වසරේ විතරක් SLT ආයතන ගෲප් එක සමූහ ව්‍යාපාරයේම ගත්තාම විශේෂයෙන් 2016 වෙනකොට බිලියන 4109ක් ඒ සඳහා ලබාගෙන තියෙනවා. ඒ වගේම SLT ආයතන පමණක් ලාභ ලබලා තියෙනවා බිලියන 2469ක්. ඒ නිසා මේ 2011 12 13 14 මේ තියෙන අපි ළඟ තියෙන මේ සියලු තොරතුරුත් එක මම මේවා මම සභා ගත කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ අපට අභියෝග ගොඩක මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ තාක්ෂණයත් එක්ක ගමන් කරන යුගයක අපි ඉන්නේ. ඒ නිසා මේ තාක්ෂණයට අපි මූණ දෙන්න ඕනේ. ඒ නිසා අලුත් තාක්ෂණ එනවා. අපි මේට මාස කිහිපයකට පෙර අපි SLT ආයතනයත් ඒ වගේම අපි SLT ආයතන අපි පටන් ගත්ත අපි අන්තර්ජාල පාසුකම් ශීඝ්‍රයෙන් වැඩි දියුණු කරන්න. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල අපි මේනකොට අලුතෙන් ඒ ෆයිබර් ඔප්ටික් අපි ආරම්භ කරා මාතර ප්‍රදේශයේ. ඒ එතනින් තමයි අපි පටන් ගත්තේ. ඒ නිසා මේ වැඩපිළිවෙල තුළ මේ අන්තර්ජාල පහසුකම් ඉතාමත් ශීඝ්‍රයෙන් ලැබෙනකොට මෙය හෙට දවසේ මේ රටේ පරම්පරාවට මේ තාක්ෂණය ඉතාමත්ම හොඳින් ලබා ගන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ තාක්ෂණය තුළ මේ රටේ හෙට දවසේ අනාගතය පිළිබඳව සුවිශේෂු අවධානයක් අපි සියලු දෙනාටම දරන්න වෙනවා. අමාත්‍යංශයක් හැටියට අපිට විතරක් තනියම කරන්න අමාරුයි. මොකද මේ අමාත්‍යංශය ගත්තා මේ අමාත්‍යංශය විශේෂයෙන්ම තනියෙන් ගමන් කරන අමාත්‍යංශයක් නෙමෙයි. අපි අමාත්‍යංශ කීපයක් එක්ක බද්ධ වෙලා අපි කටයුතු කරන්නේ. මේ අමාත්‍යංශය ගත්තාම අපි ඇත්තටම අපි සේවා සැපයුම් කරු හැටියට තමයි අපි කටයුතු කරන්නේ. SLT ආයතනය, මොබිටෙල් ආයතනයත්, ICT ආයතනය අපේ අමාත්‍යංශය මේ අපි සියලු දෙනා මේක රාශි වෙලා කරන්නේ. හැම රාජ්‍ය ආයතනයකටම හැම පුරවැසියකටම හැම පාරිභෝගිකයකටම මේ සේවාවක් අපි කරන්නේ. ඒ නිසා හෙට දවසේ මේ රටට අත්‍යවශ්‍ය කරන මේ තාක්ෂණය ඒ සඳහා අවශ්‍ය මඟ පාදන එක තමයි අපි අමාත්‍යංශය හරහා කරන්නේ. ඒ නිසා සුවිශේෂී කැපකිරීමක් සුවිශේෂී දායකත්වයක් අපේ අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතන්නේ මීට පෙර කතා කර අපේ තාරක බාලසූරිය ගරු මන්තුමා සඳහන් කරා මම හිතන්නේ මේ අපි බිලියන 15ක් ලැබිලා බිලියන 2යි වීදම් කරලා තියෙන එක පිළිබඳව ඉතින් මම හිතන්නේ ඒ පිළිබඳව ගරු හරින් ප්‍රාන්තම අමාත්‍යතුමා පැහැදිලි කිරීම කරා. ඒ පිළිබඳව මම හිතන්නේ ඒක මම නැවත සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා අපේ මේ වැඩපිළිවෙල තුළ අපිට ලැබෙන මුදල් ප්‍රමාණය තුළ අපි මේ අපට මේ තාක්ෂණය ලබා ගන්න වගේ මේකේ ලොකු කාර්යභාර ක්‍රියාපටිපාටියක් තියෙනවා. මේකට කාලයක් යනවා. මේ ක්‍රියාපටිපාටිය තුළ අපට එහෙම එකපාරට අපට එහෙම තීන්දුව తీරන කරන්න අමාරුයි. ඒ නිසා මේකට කාල පරිච්ඡේදයක් යනවා. ඒ නිසා මේකට අවශ්‍ය මූලික අඩිතාලම පහුගිය අවුරුද්ද එකහමාර තුළ ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ නිසා මේනකොට අවශ්‍ය පරිසරය සකසලා ඉවරයි. ඒ නිසා දැන් ක්‍රියාත්මක කරන අවධියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අපි ආපු ගමන් මඟ තුළ අපේ අමාත්‍යංශය අලුත් අමාත්‍යංශයක් හැටියට අපි මේ ගෙවිගිය අවුරුදු 3 තුළ අපි සුවිශේෂී දායකත්වයක් මේ රට වෙනුවෙන් අපි දක්වලා තියෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා මේ තාක්ෂණය අතර අපේ අත්‍යවශ්‍ය යුගයක අපි මේ තාක්ෂණය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ අනිකුත් අමාත්‍යංශවල. අපේ අනිකුත් අමාත්‍යංශවලින් මම බොහොම ඉල්ලීමක් කරනවා ඔබ තමුන්නාසලගේ අමාත්‍යංශුත් ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. ඒ නිසා ඉදිරියේදී අපට මේ තාක්ෂණයේ දරුවන්ට පමණක් විතරක් නෙමෙයි, වැඩිහිටියන්ට පමණක් විතරක් නෙමෙයි මේ තාක්ෂණය මේ ජීවත් වෙන පුරවැසි හැම කෙනෙකුටම අවශ්‍යයි. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ගේ ඉඳලා, තරුණයාගේ ඉඳලා, වැඩිහිටියාගේ ඉඳලා ඒ හැම කෙනෙකුටම ජේෂ්ඨ පුරවැසියා විශ්‍රාමිකයා දක්වා මේ තාක්ෂණ ලබා දෙන වැඩවල අපි ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අපේ අමාත්‍යංශයත්, ICT ආයතනයත්, ඒ වගේම SLT ආයතනය සහ මොබිටෙල් ආයතනයත් අපි ඒකට බැඳී තියෙනවා. ඒ නිසා රාජ්‍ය ශේෂ්ත්‍රය දියුණු කරන්න, ඒ වගේම අපේ මේ රටේ ආර්ථිකය දියුණු කරන්න, ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රය දියුණු කරන්න, ඒ වගේම අනිකුත් සංචාරක පැත්තෙන් ගත්තාම ඒ ශේෂ්ත්‍රය දියුණු කරන්න, ඒ සඳහා අධ්‍යාපන ශේෂ්ත්‍රය ගත්තාම ඒ පැත්තෙන් දියුණු කරන්න අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේනකටත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙනුත් ඒ අදාළ අමාත්‍යංශ වලින් ඒ ලබා දෙන සහයෝගය අපිට හෙට දවසෙත් මේ ලබා දුන්නා වගේම තව තවත් අපට ලබා දෙන්න කියලා. ඒ නිසා ඒ අපේ අමාත්‍යංශයේ ගරු ලේකම්තුමා ඇතුළු ඒ අතිරේක ලේකම්තුමල්ලා, ඒ වගේම තුමියන්ලා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට, ඒ වගේම ICT ආයතනයේ අපේ අධ්‍යක්ෂතුමිය ඇතුළු සභාපතිතුමිය ඇතුළු ඒ සියලුම දෙනාට, ඒ වගේම SLT ආයතනයේ අපේ ගරු සභාපතිතුමිය ඇතුළු විධායක නිලධාරී ඒ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබ තමුන්නාන්සලාගේ ඒ කැපකිරීම තුළ විවිධ බාධක අභියෝග අපේ අමාත්‍යංශය වගේම SLT ආයතනයේ මොඩරේටර් විවිධ බාධක අභියෝග රාශියකට මුහුණ දෙනවා. තාමත් ඒවා තියෙනවා ප්‍රශ්න නැතුව නෙවෙයි ප්‍රශ්න තියෙනවා හැබැයි ඒවට ඔබ තමුන්නාසල බොහොම සුහදශීලීව ඒවා මුහුණ දෙමින් විවිධ ගැටලු පැන නැගලා තියෙනවා අපි ඒවා සාකච්ඡා කරමින් අපි ඉදිරියට යනවා ඒ නිසා ඒ ඉදිරිය යන ගමනේ සඳහා දායකත්වය දැක්වීම පිළිබඳව ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ගරු අමාත්‍යතුමා මේ සඳහා විශේෂ දායකත්වයක් දෙන හරින් ප්‍රාන්ත මැතිතුමා එතුමන්ටත් සුවිශේෂ ස්තුතියක් ගන්න ඕනේ විවිධ චෝදනා වලට ලක් වෙමින් විවිධ දේවල් වලට අසු වෙමින් නමුත් එතුමා බොහොම ශක්තිමත්ව මේ අමාත්‍යංශයේ ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා ඒ නිසා ඒ සඳහාත් එතුමාට ස්තුතිවන්ත වෙමින් මම මේ වෙලාවේ අපි බුද්ධ ශාසනය පිළිබඳව තියෙන අමාත්‍යංශය අද තිබෙන නිසා මම හිතන්නේ රටේ බෞද්ධ බුද්ධාගම ගත්තාම ශාසනය කියන්නේ ඉතාමත් වැදගත් අපේ රට ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ සුවිශේෂ සංවර්ධන සඳහා විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා මම හිතන්නේ මගේ දිස්ත්‍රික්කයේම නායකෙක් වන අපේ ජයක්‍රම් පෙරේර මැතිතුමා තමයි බුද්ධ ශාසන අමාත්‍යවරයාට ඉන්නේ මම හිතන්නේ බුද්ධ ශාසනය පිළිබඳව බොහොම මනා අවබෝධයක් අත්දැකීමක් තියෙන ඒ වගේම ශාසනය පිළිබඳව ලැබියාවක් තියෙන නායකයෙක් හැටියට ඔබතුමා සුවිශේෂ ක්‍රියාමාර්ගයක් පටන්ගෙන තියෙනවා කියන එක මේ තියෙන තොරතුරු අනුව ඒක හෙළිුණා ඉදීම ඇත්තම සන්තෝසයි ඒ නිසා ඔබතුමා දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිළිබඳව මම ඔබතුමාට කියන්න අවශ්‍යතාවයක් නැහැ අපට වඩා බොහොම පරණත දේශපාලඥයෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නායකයෙක් ඒ නිසා වෙහෙර විහාර පිළිබඳව රජමහ විහාර පිළිබඳව ඔබතුමා දන්නවා ඒ නිසා මා නියෝජනය කරන ගල්ගමු මැතිවරණ කොට්ටාසය කියන්නේ ඉතාමත්ම දුෂ්කර මැතිවරණ කොට්ටාසයක් වුණත් විශේෂයෙන්ම අනුරාධපුර යුගයට අයිති මේ ප්‍රදේශය හැටියට රජමහ විහාර ඒ වගේම දුෂ්කර විහාරස්ථාන තියෙනවා ඒ සඳහා ඔබ තමුන්නාසේගේ අවධානය යොමු කරන්න කියන එක බොහොම ගෞරවයුතුයි ඉල්ලා සිටින නිසා විහාරස්ථාන වලට ඒ සඳහා ඔබතුමාගේ සඳහා මැදිහත් වීම ලබා දෙනා වගේම මම හිතන ඔබතුමායි මම බොහොම ගෞරවය ඉල්ලා සිටිනවා අනිකුත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරනවා වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඔබතුමාගේ නායකත්ව යුතු කමිටුවක් අපි පත් කළා ඒ ශාසනය දිනු කරන්න ඒ සඳහා ඔබතුමාගේ ඒ දායකත්වය දක්වන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම අන්‍යාගිම ගත්තාම විවිධ අපේ මැතිවරණ කොට්ටාසවලත් තියෙනවා අනිත් ස්ථානවලත් තියෙනවා කෝවිල් ඒ වගේම පල්ලි ඒ වගේම ඒ සඳහා ඔබතුමාගේ දායකත්වය දක්වලා ඒවටත් අවශ්‍ය පරිසර නිර්මාණය කරලා අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරලා යහපත් පුරවැසියන් පිරිසක් හෙට දවසේ බිහි කරන්න ඒ සඳහා හොඳම තෝතැන්න තමයි මේ පන්සල මේ පල්ලිය කෝවිල මේ කියන ස්ථාන. ඒ නිසා මේ ආගම් ගත්තාම මේ ආගම් වලින් හැමදේම කියන්නේ හෙට දවසේ යහපත් පුරවැසියෙක් බිහි කරලා දෙන්න කියන එක තමයි හැම ආගමකින්ම අන්තිමට කියවෙන්නේ. ඒ නිසා ඔබතුමාට සුවිශේෂ කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඔබතුමාට ඒ ඉෂ්ට කරන්න පුළුවන්. ඔබතුමා බොහොම දක්ෂ බොහොම ක්‍රියාශීලී නායකයෙක් හැටියට බුද්ධ ශාසනය පිළිබඳ බොහොම අවබෝධයක් තියෙන නායකයෙක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැනි වැඩපිළිවෙලක් කරන්න අපේ සහයෝගය උපරිම තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම සංචාරක අමාත්‍යාංශය පිළිබඳව අපේ ජෝන් අමරතුංග මැතිතුමා ඉන්නවා. මම හිතන්නේ අවුරුදු ගණනාවක පළපුරුද්දක් තියෙන බොහොම අත්දැකීමක් තියෙන එතුමත් නායකයෙක්. මම හිතන්නේ මානියෝජනය කරන ප්‍රදේශය ගත්තාම
කරු මන්තිම කාලය
අවස්ථාවේ මානියෝජනය කර ප්‍රදේශය ගත්තාම මේ ප්‍රදේශයේ සංචාරය පිළිබඳව මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගරයට මායිම තියෙන ආසනයක් නිසා ඉතාමත්ම ඒ ප්‍රදේශවලට ඒ සංචාරය කර්මාන්තය ලබා දෙන්නේ කියන එකත් ඉල්ලා සිටමින් ඒ වගේම අනිකුත් අමාත්‍යංශ සරා කරන කාර්යභාරයන් අපේ කරු අමාත්‍යතුමාලා කරන කාර්යභාරයන් ඒ සඳහා ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම නියන්න බොහොම ස්තුතියි.
ස්තුති ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතුම.
ගරු සභාපති මන්ත්‍රීතුමනි, ශීර්ෂ 196 විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍යංශ යටතේ කමිටු අවස්ථාවේ කරන විවාදයේදී මුලින්ම අද පෙරවරුවේ ගරු මන්ත්‍රීතුමන්ලා දෙපළක් වෛද්‍ය නලින්ද තිස්ස මන්ත්‍රීතුමා සවස්වරුවේ අපේ ගලපති මන්ත්‍රීතුමත් මේ විෂය සම්බන්ධයෙන් කරුණු කීපයක් දැක්වුවා. ඒ වගේම මහාචාර්ය ආශුමාරසිංහ මන්ත්‍රීතුමත් මේ විෂය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරා. විශේෂයෙන්ම මේ දිමා සඳහන් කරන්න ඕනේ, ඒ කරුණු දැක්වීමේදී මුලින්ම මම කෙටි පිළිතුරක් දෙන්න ඕනේ. ඒ දෙකේම සඳහන් වුණේ විශේෂම විද්‍යාව තාක්ෂණ කියන විෂයන් මේ සමාජ අතරට ගෙන නොයාම තුලින් හෝ අඩු මට්ටමකින් යාම නිසා නොයෙක් මාධ්‍ය තුලින් මිත්‍යා දෘෂ්ටික මතයන් සමාජගත කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් යමක් කළ යුතුයි කියන කාරණේ. දැන් මෙහිදී මම සඳහන් කරන්න ඕනේ මේක මාධ්‍ය තුලින්මයි කරන්නත් ඕනේ. මොකද මාධ්‍ය තුලින්ම තමයි මේ මිත්‍යා දෘෂ්ටික මතයන් විද්‍යාත්මකව සනාථ කළ නොහැකි කරුණු සමාජගත කිරීම සඳහා බොහෝ විට පෙළඹී තිබෙන්නේ. ඒ සඳහා මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රියේ 9:10ට ආරම්භ කරන යථාරූප වැඩසටහන මගින් එවැනි මිත්‍යා දෘෂ්ටික මතයන් පිළිබඳව විද්‍යාත්මක විග්‍රහයක් කිරීම සඳහා දරණ ප්‍රයත්නය ඒ සඳහා විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය මගින් ඒ සම්බන්ධීකරණ යටතේ ඒ සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගිනුත් මේ හා සමාන වැඩසටහන් ආරම්භ වෙලා තිනවා. ඒ වගේම ලේකහවුස් ආයතනයේ මගින් කලාප හැටියට පුවත්පතක් මුද්‍රණය කළා භාෂා තුනින්ම ඒවා පාසල් අතර සහ සමාජගත කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ඉතින් ඒ වගේම මෙහිදී සඳහන් කරපු STEM අධ්‍යාපනය සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැතමැටික්ස් කියන විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු සහ ගණිතය කියන මේ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව තිබෙන අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය වීමේ වැදගත්කමත් පෙන්නුම් කළ දුන්නා. ඒක මගේ කතාව තුළින් අපි අරන් තියෙන පියවර සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන විෂයන් අද දේශීය වශයෙන් ගත්තත් අපේ විවිධ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන මගින් පාත්වන ජාත්‍යන්තර හා කලාපීය සමුළුවලදීත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනුබද්ධිත සංවිධාන සහ ජාත්‍යන්තර සමුළුවලදීත් අද ප්‍රමුඛ මාතෘකාවක් වෙලා තිබෙන්නේ පරිසරයත් විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදන කියන විෂයන් දෙකක්. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් 2016 වර්ෂය හඳුන්ලා දුන්න 2015 හඳුන්ලා දුන්න STG ගෝස් 17 අපේ ජයවික්‍රම පෙරරා මැතිතුමාගේ අමාත්‍යාංශයේ එක විෂයක් ඒක සස්ටේනබල් ඩිවලොප්මන්ට් ගෝස් තිරසර සංවර්ධන ඉලක්කයන් 17 මෙයින් 9ක් ඍජුවම විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන හා සම්බන්ධ වෙන අතර සෑම ඉලක්කයක්ම විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සහ පර්යේෂණ පදනම් කරගනිමින් තමයි අද අපිට විසඳුම් සෑහෙනට සිදු වෙලා තිබෙන්නේ. ඒ වගේම මෙහිදී මා පෙන්වා දෙන්න ඕනේ ලෝකයේ දියුණු රටවල් අද ඒ දියුණු කියන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ සිය ආර්ථිකයන් ශක්තිමත් කරගෙන තිබෙන්නේ. ඒ රටවල් කාලාන්තරයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා එයාගේ දලදේශීය නිෂ්පාදිතයෙන් GDP එකෙන් 2%කට වැඩි ප්‍රමාණයකින් වැය කරන රටවල් තමයි ආර්ථික ශක්තියෙන් ඉදිරියට පැමිණලා තියෙන්නේ. ආසියානු කරේ ගත්තොත් ජපානය, දකුණු කොරියාව, ඉන් මෙහා ගත්තොත් මැලේසියාව වැනි රටවල්, සිංගප්පූරුව වැනි රටවල්, අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම බටහිර ලෝකයේ ගත්තොත් එහෙම ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඊශ්‍රායලය වැනි රටවල් අද ආර්ථික ශක්තියෙන් අනිත් පැත්තෙන් මේ පැත්තෙන් චීනය මේ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තින්නේ මේ පර්යේෂණ සහ සංවර්ධන සඳහා සිය GDP එකෙන් දලදේශීය නිෂ්පාදිතයෙන් 2%කින් එහාට වැය කරපු රටවල්. දැන් ප්‍රශ්න වෙලා තින්නේ අපි වගේ මැද පන්තියේ ආදායම් ලබන රටක්කට පරිවර්තනය වෙච්ච අපේ රටේ අපි කොයිතරම් ප්‍රමාණයක් පර්යේෂණ සහ සංවර්ධන වලට වැය කරනවද කියන කාරණය මත අපේ ඉතිහාසයෙන් තුල ගත්තොත් අද වෙනකොටත් 0.01% තමයි අපේ දලදේශීය නිෂ්පාදිතයෙන් පර්යේෂණ සහ සංවර්ධන සෙවලමින් අපි වැය කරන්නේ. ඒ වගේම අපේ රටේ දියුණු පෞද්ගලිකාංශයක් නැහැ. විශේෂයෙන් බටහිර රටවල් වල පර්යේෂණ සහ සංවර්ධන සඳහා මුදල් වෙන් කරන්නේ පෞද්ගලිකාංශය. ඇමරිකාව ගත්තොත් ඒකේ වැඩි ප්‍රතිශතයක් ඒ සඳහා මුදල් වෙන් කරන්නේ පෞද්ගලිකාංශය. ජපානයත් එහෙමයි. ඒ ඕනෑම රටක එහෙමයි. නමුත් අපේ වගේ රටවල වෙන්නේ දියුණු වෙච්ච පෞද්ගලිකාංශයක් තාම නොමැති නිසා ඒ කාර්යභාරය රජයට කරන්න වෙන එක්තරා මට්ටමක් දක්වා. උදාහරණයක් වශයෙන් මීට වසර කීපයකට පෙර ආරම්භ කරපු නැනෝ තාක්ෂණ විද්‍යාගාරය නැත්නම් ස්ලින්ටෙක් එක හෝමගම පිටිපන පිහිටුවීමේදී එහි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් රජයට දරන්න සිදුවේ. ඒ ක්‍රියාත්මක භාවයට පත්වෙනකොට පෞද්ගලික අංශය සම්බන්ධ වෙලා අද ආදර්ශයක් හැටියට PPP එහෙම නැත්නම් Public Private Partnership රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් බවට පරිවර්තනය කළා ඉදිරියට යන්න පුළුවන්කම ලැබිලා තිනු. ඉතින් මේ ආකාරයේ ආදර්ශයන් තමයි අපි ඉදිරි කාලය තුල හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අනෙකුත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන්. ඊළඟට දැන් අපේ රටේ මේ අපි කතා කරන්නේ අයවැයේ කමිටු අවස්ථාව. දැන් මේ අයවැයේ තියෙන ප්‍රධානම ගැටලුව මොකද්ද? කුමන දේශපාලන පක්ෂයක් බලයේ හිටියත් කුමන මුදල් ඇමතිවරයෙක් හිටියත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආනයනය සහ අපනයනය අතර තිබෙන්නා වූ වෙළඳ ශේෂ පරිතරය ගෙවුම් ශේෂයට බලපාන. ඒක ජංගම ගිණුමට බලපාන. දැන් දළ වශයෙන් අපේ රටේ වර්ෂයකට සියලු ආනයනය සඳහා වැය කරන වෙලා තියෙනවා ඩොලර් බිලියන 20ක්. ඒ වගේම අපේ රටේ සියලු අපනයනයන් සහ සේවාවන්ගෙන් ලබා ගන්නට හැකි ආදායම ඩොලර් බිලියන 12ක්. එහෙනම් ඩොලර් බිලියන 8ක මේ පරතරය පියවා ගන්න එක තමයි මූලික ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේකට ඉදිරි කාලය තුලදී පසුගිය වකවානුවන් තුල ලබාගත් ණය ඒ ණය ගෙවන කාලය මෝරණ කාලය එළඹෙන නිසා ඒවා ගෙවීම ආරම්භ කරනකොට 2019 වර්ෂය වෙනකොට මේ පරතරය තව ඩොලර් බිලියන 4කින් වැඩි වෙනවා. දැන් මේ පරතරය පියවගන්නේ කෙසේද? මෙන්න මෙතනයි තියෙන ප්‍රශ්නේ. අපේ සම්ප්‍රදායික අපනයනයන් තේ පොල් රබර්. පොල් ගැන නම් දැන් කියන්න දෙයක් නැහැ. පොල් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දේශගුණික බලපෑම නිසා, වැස්ස අඩුවීම නිසා පොල් පලදාම අඩු වෙලා. අනිත් පැත්තෙන් බිම් කට්ටි කළා අවිධිමත් ලෙස බිම් කට්ටි කළා පොල් ඉඩම් වෙනත් කර්මාන්ත සහ වෙනත් දේබවට පරිවර්තනය කිරීමේදී පලදාම අඩු වෙලා. එතකොට එතන පොල් අපනයනේ නෙමෙයි පොල් පරිභෝජනය සඳහා මදිවලා තියෙන වෙලාවක අපි කොහොමද පොල් අපනයනේ කළා හිටන් අපේ සම්ප්‍රදායික ආදායම් මාර්ග හදාගන්නේ. තේ කර්මාන්තය ගත්තොත් එහෙම අපි දන්නවා 120කින් තේ කර්මාන්තේ පළදා වඩු වෙලා. දේශගුණික බලපෑම සහ විශේෂයෙන්ම පොහොර සහ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සීමා වීම තුලින් નિરાයසෙම මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එමනම් තේ අපනයන ආදායම අඩු වෙලා. ඊළඟට රබර්. අද કૃතිම වශයෙන් විද්‍යාත්මක දියුණුව නිසා වෙනත් ක්ෂේත්‍රයන් වලට දියුණු රටවල් යන නිසා අද ස්වභාවික රබර් භාවිතා කිරීම අඩු වෙලා. එහෙමනම් එතනත් ඒක අඩු වෙලා. දැන් ඊළඟට මොකක්ද ආවේ? ඇඟලුම් කර්මාන්තය. දැන් ඇඟලුම් කර්මාන්තේ මොකද්ද වෙලා තියෙන්නේ? අද ඇඟලුම් කර්මාන්තේ විශාල තරගයක් බවට ලෝක වෙළඳ පොලේ පත් වෙලා. අපිත් සමග තරඟ කරනවා චීනය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල්. දැන් අපිට මොකද්ද කරන්න ඉතුරුලා තියෙන්නේ? අපිට කරන්න ඉතුරුලා තින්නේ අපි මිල අඩු කරගන්න ඕනේ, ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනේ. දැන් මිල අඩු කරන්නේ කොහොමද? මිල අඩු කරන්නම බෑ අපිට. මොකද මේ දකුණු ආසියානු කලාපේ විදුලි ඒකකයක වැඩිම පිරිවැයක් දරන රට ලංකාව. එතකොට විදුලි ඒකකයකට වැඩිම පිරිවැයක් දරනකොට අපේ ඇඟලුම් නිෂ්පාදන ඇතුළු වෙළඳ පොළට යවන අපනයන භාණ්ඩවල ඒකක මිල තරඟකාරී ලෙස වැඩි සංසන්දනාත්මකව අපහා තරඟ කරන රටවල් වල අපනයනයන් සමග සැසඳීමේදී. එහෙනම් ඊළඟ විකල්පය මොකද්ද? ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනේ. දැන් ගුණාත්මක භාවය වැඩි කරන්නේ මොකෙන්ද? ගුණාත්මක භාවය වැඩි කරන්න නම් විද්‍යාව, තාක්ෂණය සහ පර්යේෂණ අපි යොදා ගන්න ඕනේ. දැන් ඒකට අපි මුදල් වියදම් කරන්නේ නැත්නම් අපිට ඒක කරන්නත් බෑ. දැන් ප්‍රතිඵලය මොකද්ද? එහෙමනම් අනාගතයේදී කොයිතරම් GSP Plus හම්බුණත් ඒකක පිරිවැය වැඩි නම් ගුණාත්මක භාවය අඩු නම් ජාත්‍යන්තර වෙළඳ පොලේ අපේ භාණ්ඩය තරඟ කරන්න පුළුවන් මට්ටමකට ගෙන එන්න බෑ. ඉතින් මේකට දෙන විසඳුම අපිට එක පැත්තකින් මේ ක්ෂේත්‍රය තුලින් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ගත්තොත් අපේ ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 8ක් තිබුණේ වර්ෂයකට, අද ඒක 7යි 8යි අතර ප්‍රමාණයක පවතිනවා, ඉහළ යන්නේ නැහැ. මොකද මැද පෙරදිග රටවල වල තෙල් මිල පහළ යාමත් එක්ක ඒ රටවල වල තිබෙනා ආර්ථික ප්‍රශ්නත් එක්ක ප්‍රේෂණ ප්‍රමාණය නඩු වෙනවා. අපේ යන ශ්‍රම වෙළඳ පොළ අපේ ශ්‍රමිකයන් යන ප්‍රමාණය අඩු වෙනවා. දැන් එහෙමනම් අපිට එතනත් ගැටලුවක්. එහෙනම් මේ හැම පැත්තකින්ම දේශගුණික විපර්යාංශ ලෝකාර්ථික තත්වයන් අපේ අපනයන ආදායම අඩුවීම ආනයන වියදම වැඩිවීම කියන මේ කරුණු සියල්ලත් එක්ක මේ අයවැය පරතරය පියවලා අපි කොහොමද වෙළඳ ශේෂය ගෙවුම් ශේෂය සමග ගලපා ගන්න කියන කාරණට මුහුණ දෙනකොට අපට සිදුවෙන එකම කාරණය තමයි ලෝකයේ දියුණු වෙච්ච රටවල් ආදර්ශයට ගනිමින් විද්‍යාව තාක්ෂණය සහ නවෝත්පාදන පදනම් කරගත් ආර්ථිකයකට යන්න අපට සිදුවෙන එක. දැන් ඒ නිසා තමයි 2018 අයවැය තුලින් ඒ පදනම හැටියට නීල හරිත අයවැයක් ඒ වගේම ව්‍යවසාය පදනම් කරගත්ත අයවැය. දැන් එහෙමනම් නීල හරිත එතනින් එහාට ව්‍යවසාය පදනම් කරන entrepreneurship enterprises එහෙමනම් ඒකට යන්න නම් අපි නවෝත්පාදන ඇති වෙන්න ඕනේ, පරේෂණ කෙරෙන්න ඕනේ, ඒකව සංවර්ධනය වෙන්න ඕනේ, ඒ සියල්ල රුපියල් සත බවට පරිවර්තනය කරන්න ඕනේ. දැන් එහෙම කරනවා නම් අපි කොහොමද එතෙන්ට යන්නේ කියන කාරණය තීන්දුව කරන්න වෙනවා. ඇයි දැන් ඊළඟට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කුමක්ද? ඒ සඳහා යම් පදනමක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා මම ඉදිරියේදී කරුණ ඉදිරිපත් කරනවා කොහොමද ඒ කාරණය කරන්න කියන එක. විශේෂයෙන්ම විධාතා මධ්‍යස්ථාන 266ක් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් පිහිටවලා විද්‍යා විෂය තාක්ෂණය ප්‍රචලිත කිරීම සහ ග්‍රාමීය මට්ටමින් මම දැක්ක උදේ එක කතිකේ කියනවා මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබා ගැනීමට සමයි විධාතා මධ්‍යස්ථානට යන්නේ කියලා නෑ. එතනින් එහාට ගිය කාර්යභාරයක් වෙනවා. ඒ සඳහා අපේ 766ක 750ක පමණ නිලධාරීන් විද්‍යා උපාධිධාරීන් ඒවට සම්බන්ධ කළා. ඒ හුදු පුහුණුවීම් වැඩසටහන පමණක් නෙවෙයි, ITI ආයතනය මගින් ආයතනවලින් ඒ ඇති කරන්නා වූ යම් යම් නවෝත්පාදන සොයා ගැනීම් තාක්ෂණය හුවමාරු කළා, මාරු කළා, ග්‍රාමීය කර්මාන්ත ඒ වගේම ගමේ කොහොමද එය ශක්තිමත් කරන්නේ කියන මේ කරුණුත් එක්ක මේ ඉදිරියට ගෙන යාම සඳහා තමයි ඒ විධාතා වැඩසටහන සකස් වෙලා තින්නේ. අපි ඒවා තවදුරටත් රටේ ආර්ථිකයට ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් පවතිමු. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි අද අවධානය යොමු කරන්නේ ඉමර්ජින් ටෙක්නොලොජිස් එහෙම නැත්නම් නැගියන ඉදිරියේදී නවෝත්පාදන මගින් පර්යේෂණ මගින් සොයා ගන්නා වූ විද්‍යාත්මක සොයා ගැනීම් සමග ඉදිරියට යාම සඳහා. ද මේ සඳහා අපේ අමාත්‍යංශයේ දැක්මක් සකස් කරලා තිනවා ඉනොවේටින් ශ්‍රී ලංකා කියලා. STS ෆෝරම් එක පැවැත්වීම පස්සේ පසුගිය වර්ෂේ ඒ අනුව අපි ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් එතන වෙන් කරගෙන තිනවා. රොබොටික්ස්, ඊළඟට බයෝ ජීව තාක්ෂණ, බයෝටෙක්නොලොජි, සෝලාර් එනර්ජි, සූර්ය බලශක්තිය, ජෙනොමික්ස් ජාන තාක්ෂණය, මෙකට්‍රොනික්ස් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාවන් සම්බන්ධ කරගත්ත, ඊළඟට කෘතිම බුද්ධිය නැත්තං ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඊළඟට නිතිනි තාක්ෂණය එහෙම නැත්තං නැනෝ තාක්ෂණය වැනි මේ ක්ෂේත්‍ර අපි තෝරාගෙන තිනවා. කොහොමද මේ අමාත්‍යංශය තුලින් සහ එහි ආයතන තුලින් ඉදිරියට ගෙනෙමින් ඒවා සමාජගත කරමින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කියන කාරණේ. දැන් මෙහිදී මම සඳහන් කරන්න ඕනේ 2017 වර්ෂයේදී විද්‍යා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යංශය මගින් සිදු කරන ලද ක්‍රියාකාරකම් අතර මෙහිදී අපි ඉදිරිපත් කළ තිබෙන CD තැටිය මගින් අපි කරුණු එහි අන්තර්ගත කරලා තිනවා සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය, ඒ වගේම ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යාන පිහිටුවීම, ජාතික විද්‍යා මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමේ මූලික කටයුතු, ඒ වගේම දියවැඩියාව ඩෙංගු නිදන්ගත වකුගඩු රෝගය හා පිළිකා පිළිබඳ පරීක්ෂණ සඳහා ආධාර ලබා දීම, නිතිනි තාක්ෂණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ දෙවෙනි අදියර බීජෝෂණ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම, අපනයන භාණ්ඩවල තත්ත්වය ප්‍රමිතිගත කිරීම, විද්‍යා තාක්ෂණය ප්‍රචලිත කිරීම, එවාගේම ද්විපාර්ෂික සහ බහුපාර්ෂික ගිවිසුම් වලට එළඹිලා විදේශ රටවල් සහ ආයතන සමග විද්‍යාව තාක්ෂණය ක්ෂේත්‍ර තුළ සහයෝගිතාව ඇති කිරීම, ඒ වගේම විවිධ පර්යේෂණ සඳහා ප්‍රදාන ලබා දීම, ආයතන මගින් පර්යේෂණ වාණිජකරණය කිරීම, මේ ආදී වශයෙන් කරුණු දක්වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් 2018 අයවැය උදෙසා ඒ යෝජනාවලියේ උපුටනයන් කීපයක් අරගෙන හැර දැක්වොත් කරුණු 18ක් මෙහිදී සඳහන් කරන්න පුළුවන්. මම කීපයක් කියනවා. නිල හරිත අයවැය කියන තේමාව යටතේ සමුද්‍ර සම්පත් පහ පරිසර හිතකාමී තිරසර සංවර්ධන ආර්ථිකයක් ගොඩනැගීම, විද්‍යා තාක්ෂණ නවෝත්පාදන සම්බන්ධීකරණ කාර්යාලය තව ශක්තිමත් කිරීම, එවැගේම ITI ආයතනයේ SLSI ආයතනයේ නව විද්‍යාගාර පහසුකම් ලබා දීම, පරිශ්‍රණ ප්‍රතිඵල වාණිජකරණය නව්‍යකරණය යෙදෙනන් සඳහා කර්මාන්ත සඳහා යොමු කරවීම, ඊළඟට පසුගිය වර්ෂයේ නිෂ්පාදන නිර්මාණ ශිල්පයේ ප්‍රොඩක්ට් ඩිසයින් ඉංජිනියරින් නව්‍යකරණයේ අවකාශ පුළුල් කිරීම, ඊළඟට හෝමගම පිටිබන මාහේනවත්තේ උසස් තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම, STEM අධ්‍යාපනයේ ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා මූලාරම්භයක් ඇති කිරීම, එවැගේම ජාත්‍යන්තර ශිෂ්‍ය අගයීම් වැඩපිළිවෙළ ප්‍රථම වතාවට හඳුන්වා දීම PISA වැඩසටහන PISA, එවැගේම වෙනත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සහ විශේෂයෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල නමයක් සඳහා මේ වර්ෂයේදී අපි ලබා දීලා තිනවා. ප්‍රතිපාදන විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ ඇති කිරීම සඳහා. එවැගේම සඳහන් කරන්නට අවශ්‍යයි 2018 පුනරාවර්තන වීදම් මේ අමාත්‍යාංශය යටතේ මිලියන 1863.6ක් වෙනවා. 2018 වර්ෂ සඳහා ප්‍රාග්ධන යෙදවුම් අමාත්‍යාංශයේ මිලියන 2526.6යි, ආයතනවල 1259යි, එවැගේම 2018 අයවැයගෙන් මගින් අනුමත කර තිබෙන මිලියන 700ක් සමග ප්‍රාග්ධන යෙදවුම් මිලියන 4479.6ක් බවට පරිවර්තනය වෙලා තිනවා. ඒ නිසා මේ සංසන්දනාත්මකව පසුගිය වර්ෂයට වඩා යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා මේ ක්ෂේත්‍ර සඳහා කරන ලද වෙන් කිරීම් සම්බන්ධයෙන්. දැන් මේදී මම සඳහන් කරන්නට අවශ්‍යයි මේ ආකාරයට මේ 2018 අයවැය යෝජනා මගින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපේ ජිනීවාවල සර්න් විද්‍යාගාරය සමග ආයතනය සමග ඇතිරගත්ත ගිවිසුම් නිසා අපිට අපේ රටේ භෞතික විද්‍යාව උපාධිධාරීන් වාර්ෂිකව මේ වර්ෂය 4 දෙනෙක්, පසුගිය වර්ෂයේ 2 දෙනෙක්, ලබන වර්ෂය අපි බලාපොරොත්තු වෙනවා පූර්ණ සමාජිකත්වයේ ලැබීම තුලින් 6 දෙනෙක් ඒ ආයතනය සමග ශිෂ්‍යත්ව ප්‍රදානය ලබා දෙන්නේ. එවැගේම ආතල සීක්ලක් නවීන තාක්ෂණ ආයතනය රුසියාවේ අභ්‍යවකාශය සඳහා තිබෙන ආයතනය වන රොස්කොස්මොස් ආයතනය සමග ඇතිරගත්ත ගිවිසුම තුලින් අපි බලාපොරොත්තු වෙනවා රුසියාවේ සමාරා විශ්වවිද්‍යාලයත් සමග ඇතිකරගත්ත සම්බන්ධතාවයේ උඩ 2020 වෙනකොට නැනෝ සැටලයිට් එක ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න. චීනයේ චයිනීස් ඇකඩමි ඔෆ් සයන්සස් කියන ආයතනයත් සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ තුලින් අපි තව වර්ධනය නැති කර ගැනීම සඳහා විශේෂයෙන්ම කලාපීය රටවල් සහ වෙනත් රටවල් සමග ඇතිකරගත්ත අවබෝධතා ගිවිසුම් තුලින් අපි බලාපොරොත්තු වෙන ආයතනත් සමග විද්‍යාත්මක තාක්ෂණ නවෝත්පාදන දැනුම, ඒ වගේම සාමූහික පර්යේෂණයන් මේ සිදු කිරීම තුලින් මේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ජාත්‍යන්තරය දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කිරීම 2018 වර්ෂයේ අපි බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් මාසයේ සැප්තැම්බර් මාසයේ මුල සතියේදී සමාජය සඳහා STS ෆෝරම් එක සයන්ස් ටෙක්නොලොජි ෆෝර් ද සොසයිටි තේමාව යටතේ විද්‍යාඥයින් 700කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන අපි දින තුනක තිබෙන සමුළුව තුළින් තවදුරටත් මේ ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන්නට විශේෂයෙන්ම පිටිපන අපි ඇතිකරන බලාපොරොත්තු වෙන ජීව තාක්ෂණ විද්‍යාගාරය අපිට නිම කරගන්න ලැබුණොත් අවශ්‍ය ප්‍රතිපාදනත් සමග අපි බලාපොරොත්තු වෙනවා රටේ ආර්ථිකයට ශක්තිය ලබා දෙන ඖෂධ නිෂ්පාදනය ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම එවැනි ක්‍රියාකාරකම් තුලින් මේ ඉදිරියට ගෙන යන්නටත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඒ වගේම අපේ දේශගුණික විපාරයවසලට බලපෑම් වලට හසු නොවන ආකාරයේ ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙල ජනගත කළා ඒවා පෞද්ගලික අංශයත් සමග සහ රාජ්‍ය අංශ සමග ඉදිරියට ගෙන යන්නට විශේෂම
ගරු මන්ත්‍රීවරයා විමල් රත්නායක මන්ත්‍රීමා
ගරු ඇමතිතුමා ඔබතුමා අර කලින් කෝ විද්‍යා වහා තාක්ෂණය සමාජය සඳහා යොදා ගැනීම පිළිබඳව ඔබතුමාගේ වැඩසටහන් සම්බන්ධව සූපතන ගමන් දැන් අපි දන්නවා දැන් ඒවා වැඩිපුර දැන් පාවිච්චි වෙනවනේ විද්‍යා වහා තාක්ෂණය මිත්‍යා වපුරන්න අපි දිගටම කතා කරනවා මේ රූපහානි පාවිච්චි වෙනවා මිත්‍යා වපුරන්න දැන් ජාතික රූපහානි අපි අගය කරන්න ඕනේ ඒකේ දේශපාලන පැති මොනවද
යථාරූප
යථාරූප ඔබතුමාගේ අමාත්‍යංශයෙන් ඇයි බැරි දැන් යථාරූප තියෙන්නේ රෑ 9:00 10ට දරුවෝ බලන්නේ ඔබතුමාට බැරිද හවස 5:30 දරුවන් කාටුන් බලන වෙලාවෙන් පස්සේ හරි ඔබතුමාගේ අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් දරුවන්ට සරල විද්‍යාත්මක අවබෝධය ලබා දෙන වැඩසටහනක් සඳහා රාජ්‍ය මාධ්‍යයක් තුලින් හරි නැත්නම් පෞද්ගලික හරි කමන්නේ එක හරියට කරන එහෙම දෙයක් කරන්න බැරිද
නෑ ඒක දැන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අරගෙන යනවා අපි දැනටමත් විටින් විට යථාරූප වැඩසටහනෙත් අපේ විද්‍යාඥයින් සම්බන්ධ කරලා තිනවා ඒ වගේම දොරමඩලා වැඩසටහනෙන් අපේ රටට පැමිණෙන අපේ සම්බන්ධතා තුලින් පැමිණෙන ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් විදේශ රටවලින් ආවහමත් අපි වරින් පර ඒ සඳහා වැඩසටහන් වලට යොදලා තිනවා හැබැයි ඔබතුමා යෝජනා කරන දේ හරි හවස් වර්ලි විශේෂයෙන්ම 5 ඉඳලා 7 දක්වා වෙනි කාල සීමාව තුළ විශේෂයෙන්ම අපි දැන් රූපවාහිනිය සමගත් ඒ වගේම ගුවන්විදුලිය සමගත් ඒවා කටයුතු කරගෙන යනවා ගුවන්විදුලිය සමග වැඩසටහනක් ආරම්භ කළා තිනවා ඒ වගේම විද්‍යා කලාපයක් අපි ත්‍රෛමාසිකව නිකුත් කරනවා ලේක් හවුස් ආයතනයත් එක්ක භාෂා තුනෙන්ම ඒ පිටපත් සීලම පාසල් වලට යවන්න කටයුතු කළා තිනවා පුස්තකාල වලට යවන්න මම අපේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේත් මම පුවත්පත් ප්‍රමාණයක් තියලා තිබ්බා ඔබතුමා කියන එක හරිය මොකද හේතුව මේ අද අපේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගත්තොත් උසස් පෙළ සහ විද්‍යා විශ්වවිද්‍යාල 15 රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තොත් 70%ක් හදාරන්නේ විද්‍යා තාක්ෂණ විෂයන් නොවන විෂය ධාරාවන් 30%යි විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ විෂයන් හැදෑරීම සහ ඉගැන්වීම සිද්ධවන්නේ දැන් අපිට අවශ්‍ය වෙනවා නිශ්චිත කාල සීමාවක් තුළදී මම කියන්නේ අවුරුද්දකින් දෙකකින් කියලා අඳුම තරමේ ඊළඟ අවුරුදු 10 සීමාව තුළදී ඉලක්ක කරගත්තොත් මේක අනිත් පැත්තට පරිවර්තනය වෙන්න උන 180කින් ඒ කියන්නේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ 70%ක ප්‍රමාණයක් ගිහිල්ලා අනිකුත් විශේෂ ධාරාවන් ටික 30%ක් බවට පරිවර්තනය කරන්න වෙනවා ක්‍රමානුකූලව දැන් ඒ සඳහා අද ලෝකයේ බොහෝ රටවල් STEM education එක ඔබතුමා හිතේනේ මම ඒක සඳහනක් කළා STEM education reform එකට අද බොහෝ රටවල් ගිහිල්ලා අවුරුදු 10ක් 15ක් වෙනවා. දැන් අපි මේක පදනම් කරගෙන අපේ රටේ පළාත් 9 කණ්ඩායම් 3කට බෙදලා ඒවැය තිබෙන විද්‍යා තාක්ෂණ අධ්‍යක්ෂකවරු මම හිතන්නේ එකට සහභාගී වුණා 200ක් පමණ 600ක් පමණ වැඩමුළු 3කදී අපි මූලික අවබෝධය ලබා දෙන්න අවශ්‍ය කටයුත්ත කළා. දැන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා ඒක අනුමත කළා මේ අමාත්‍යංශයේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශය සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශය කියන ඒ දෙකම ඒ හතරම සම්බන්ධ කරගෙන අපි ස්ටියරින් කමිටි එකක් මූලික වශයෙන් ආරම්භ කළා අපි මේක සමාජයේ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා
ගරු ඇමතිතුමා තව විනාඩි 3ක් තිබෙනවා
ඔව් ඉතින් මේක ඉදිරියට ගෙන යන ඉතා විශාල වැඩපිළිවෙලක් නේ හැබැයි මේකට මූලික වශයෙන් අවශ්‍ය පදනම මේ ආයතන තුල අමාත්‍යංශ තුල අපි හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ලොකු අභියෝගයක් වෙනවා. ඔව් NSF. අය මයික් එක දෙන්න.
ගරු මන්ත්‍රීමා මේ
ඔබතුමාට තමයි විද්‍යා පදනම තියෙන්නේ. දැන් අපි ඔබතුමාකින් ඇයි එක කරන්න බැරි දැන් රටේ ජන ජීවිතයට ඉතා බරපතල ලෙස බලපාන මිත්‍යා අදහස් ජන ජීවිතය අවුල් කරන මට්ටමටම සමහර අවස්ථාවලදී ප්‍රචලිත වෙනවා. ඉතා අඩුම ගානේ ව නතර කරන්න ඔබතුමාට බැරි වෙයි. නමුත් ඔබතුමාට ඇයි බැරි ඔබතුමාගේ විද්‍යා පදනම මත පදනම ෆවුන්ඩේෂන් සයන්ස් ෆවුන්ඩේෂන් එක හරහා හරි මේක පිළිබඳ විද්‍යාත්මක මතය මේකයි කියලා එවැනි අවස්ථාවලදී සමාජයට කියන්නේ මොකද ඔබතුමා නැනෝපාක් හදලා ඊට කලින් මෙරට මිනිස්සු ජීවත් වෙන්න ඕනනේ
මනස හදන්න
ඕනේ ඒ නිසා ඇයි ඔබතුමාට මේ ඉතාම ප්‍රබල මිත්‍යාවන් දැන් විභාගයේ අස්සල් නාද විභාගයේ ළමයි ඇඩ්මිෂන් අස්සංකානේ රාහු කාලේ බලලා දැන් ඒව ගුරුවරු කරනස් විද්‍යා ගුරුවරයා රාහු කාලේ බලලා තමයි අස්සං කරවන්න කියන්නේ මම කියන්නේ මේකයි මිනිසුන්ගේ පුද්ගලික කැමැති දේවල් අපිට ප්‍රශ්නයක් නෑ නමුත් ඒවා ආයතනගත වුණාම රටට ප්‍රශ්නයක් ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටින ඔබතුමාගේ විද්‍යාඥයෝ හරහා විශාල වශයෙන් ජනජීවිතය බලපාන මිත්‍යාවන් පිළිබඳ අඩු කරන විද්‍යාත්මක මතය කියන්නේ දැන් අපිට බඩු මිල කිව්වම අපිට දිනන කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් කියනවා මේකයි බඩු මිලේ දත්ත තත්ත්වය කියලා හෙක්ටොකොබ්බයක් අඩු එක කියනවා ඒ වගේ සයන්ස් ෆවුන්ඩේෂන් එකට කියන්නේ මෙන්න මේකයි විද්‍යාත්මක අදහස පිළිගන්නාට පිළිගන්න පුළුවන් නැති ඇට නිකන් ඉන්න පුළුවන් කරුණාකර එහෙම දෙයක්වත් කරන්න ඒක ඒක සමාජයට ලොකු සේවයක්
ඔව් අපි මම අගය කරන ඔබතුමාගේ ඔය අදහස ඔය වගේම අදහසක් වෛද්‍ය නලින්තිස්ස මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කළා විශේෂයෙන් මම ඔබතුමාට එක කාරණයක් කියන්න ඕනේ මේ ලෝක විද්‍යා දිනය තිබුණා දැන් සති දෙකකට කලින් අපි ඒකේ සංවිධානය කළා පළාත් 9 උසස් පෙළ විද්‍යාව කරන ශිෂ්‍යන් තෝරාගත් පාසල්වල ප්‍රථම වැඩසටහන හැටියට සංවාදයක් ඇති කරගන්න විද්‍යාඥයොත් එක්ක ඒ වගේම අපි පාගමනක් සංවිධානය කළා ITI ආයතනවල විහාර මහදීවි පාක්කයකට ඒක 2000කට ආසන්න පිරිසක් සහභාගී වුණා දරුවොත් සහභාගී වුණා ප්‍රදර්ශන රථ 6ක් තිබුණා ඔබතුමා විශ්වාස කරනවද කිසිඳු විද්‍යුත් මාධ්‍යයක එක තප්පර 10ක් මේ වෝක් එක පෙන්වුවේ නැහැ මේ වෝක් එක පෙන්වුවේ නැහැ මොකද මේ වෝක් එකේ මමයි අපේ විද්‍යාඥයෝ සහ අනිත් පිරිසනේ ගියේ ඒක පෙන්වුවේ නැහැ මං කිව්වේ මේ අද අපේ රටේ මාධ්‍ය කොයිතරම් දුරට මේ විද්‍යා තාක්ෂණ සහ ඔය මත වපුරන්න මිසක් මිත්‍යා මත ඒවා වෙනස් කරන්න ඉතාම කලාතුරකින් ඉදිරිපත් වෙනවා ඉතින් යථාරූප වැඩසටහනේ යම් ප්‍රමාණයක් කෙරෙනවා නමුත් ඔබතුමා කිව්ව එක හරි අපි දැනට ආරම්භ කරලා තිනවා SLB මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් සඳුදා සහ බදාදා සිටි FM එකේ 6 මාර ඉඳලා 7 මාර දක්වා විද්‍යාව සමාජයට කියන මාතෘකාව යටතේ අනන්තය කියන වැඩසටහන මේක සඳුදා සහ බදාදා 6 මාර ඉඳලා 7 මාරට ක්‍රියාත්මක වෙනවා තපි වැඩසටහන් ගණනාවක් රූපාණී සංස්ථාව සමග සහ ITN ආයතනය සමග ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා අර කිව්ව වැඩසටහන හවස 5 ඉඳලා 7 දක්වාවත් මේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම මේ කුතුහලය දනවන දරුවන්ට එවැනි වැඩසටහන් තුලින් තමයි මේ ක්ෂේත්‍රය පුළුල් කරන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය අපි කටයුතු කරගෙන යන්න මේ අවස්ථාවේ කටයුතු කරගෙන යනවා මම මේක වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ අපි විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ අද ලංකාව විතරක් නෙවෙයි අද ලෝකෙම බොහෝ රටවල පරීක්ෂණ මගින් හොයාගෙන තිනවා මේ පාසලේ පන්ති කාමරයේ උගන්වන දෙයින් 23% ග්‍රහණය කරගන්නේ මේ ක්ෂේත්‍රයේ ඉතිරි ප්‍රමාණයම ග්‍රහණය කරගන්නේ අධ්‍යක්ීම් සහ විද්‍යා මධ්‍යස්ථාන කෞතුකාගාර මින්මැදුරු සමකෑම් එවැනි දේවල් වල සහභාගී වෙමින් ඒ නිසා එවැනි සංස්කෘතියක් අපේ රටේ බිහි කරේ නැත්නම් නිර්මාණකරුවන් සහ පරීක්ෂකයන් අපිට අනාගතේ විශාල හිඟයක් ඇති වේවි මම අවසාන වශයෙන් කියන්න ඕනේ අපේ රටේ ජනගහනය මිලියන 21.5යි අපේ රටේ ජනගහනය සහ සාක්ෂරතාවය ගැන පදනමක් හැටියට අරගෙන අපි බැලුවොත් අපේ රටේ ඉන්නෝනේ පරීක්ෂකින් සංඛ්‍යාව 22000ක් 22000ක් සෑම ක්ෂේත්‍රයකම අද අපේ රටේ ඉන්නේ කීයද 5300ක් එයින් 3000කට අඩු සංඛ්‍යාවක් තමයි විශේෂ වශයෙන්ම පරීක්ෂණ සඳහා ව්‍යවහාර වශයෙන් කරන පරීක්ෂණ සඳහා අද සම්බන්ධ වෙලා සිටින්නේ ඉතින් අපි බලා අපේ අමාත්‍යංශයේ තිබෙන කොස්ටි ආයතනයේ මගින් දැන්ට හදාගෙන යනවා එක එක තලවල එහෙම නැත්නම් පිරමිඩය මේ වෛද්‍යවරු සංඛ්‍යාව කොච්චරක් අවශ්‍යද 2025 2030 ඉංජිනේරු කොච්චර අවශ්‍යද
ආචාර්ය
ශිල්පීන් අවශ්‍යද
ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන ගන්න
කතාවේ අවසාන භාගයට ඇවිල්ලා තිනෝ නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා මම අවසාන වශයෙන් මේ කරුණ ටික කිව්වේ අපේ ඉතිහාසය තුළ අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ලෝක ප්‍රකට විද්‍යාඥයින් පරීක්ෂකයින් බිහි වෙලා තිනෝ අදත් ලෝකේ විවිධ විශ්වවිද්‍යාලවල ආයතනවල සේවය කරනවා අපි පුළුවන් තරම් එයාගේ සේවය ලබා ගන්න අවශ්‍ය කටයුතු කළා තිබෙනවා. හැබැයි අනාගතයේ වෙන්නේ පිරිස් මීට වඩා වැඩියෙන් අවශ්‍යයි. ඒක බිහි කරන්නට නම් අර ස්ටෙම් රිෆෝම් එකයි ඊළඟට මේ පිළිබඳ තියෙන උනන්දුව වැඩි කිරීම තුලින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අපේ GDP එකෙන් කොච්චර ප්‍රමාණයක් මේ සඳහා වෙන් කරනවාද කියන කාරණය මත. බොහොම ස්තුතියි.
ගරු ලක්ෂ්මන් කිරියලමෙතු යොන්ට
No more speakers, sir.
Then, of course, we have to then convert the parliament into the committee after going through with this.
Yeah.
Order. බුදු සාසන අමාත්‍යංශය ශීර්ෂංක 101 සහ 201
අයි
201
අයි
තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය ශීර්ෂංක 108
අයි
202
අයි
සහ 308
අයි
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශ ශීර්ෂ 159
අයි
අයි සහ 203
අයි
විශේෂ කාර්යභාර පිළිබඳ අමාත්‍යංශ ශීර්ෂංක 167 සභාව
අයි
අයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ ශීර්ෂංක 194
අයි
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශ ශීර්ෂංක 196
අයි
පාර්ලිමේන්තුවේ යළි රැස්වේ ශේෂ 101 201 108 202 308 159 203 167 194 සහ 196 කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.